හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපි සම්බන්ධ වෙන්නේ සද්ධාන්ත පින්වතුන්. මම හිතන්නේ එළියෙන් සම්බන්ධ වෙනවා, මෙහි කට්ටිය ඒවි කියලා හිතනවා. අපි සම්බන්ධ වෙන්නේ සෙන්සුරාදා වැඩසටහනට, සෙන්සුරාදා ධර්ම සාකච්ඡාවත් එක්ක. ඉතින් මම හිතන්නේ පහුගිය සතියේත් අපිට පවත්වන්න බැරි වුණා, එන සතියේත් පවත්වන්න බැරි වෙනවා. ඒ නිසා අද අපි කරමු මේ කටියක් උත්සාහවන්ත වෙලා. ඉතින් අපි මේ වැඩසටහනදී කරන්නේ විශේෂයෙන්ම යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව මතක් කරගන්නවා, ඊට පස්සේ ධර්ම සාකච්ඡාවකට මාතෘකාවක් සපයා ගන්නවා මේ දිනවල සංගීති සූත්‍රයෙන්. ඉතින් අද උත්තරානන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ඉන්නවා පොත කියවීමෙන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. එහෙනම් අදට නියමිත මේ කතිකාවත හෝ මේ යෝගාවචර දිනචරියාව ඉදිරිපත් කරන්න කියලා මම උත්තරානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවසරයි ස්වාමීන් වහන්ස, යෝගාශ්‍රමීය කතිකාවතින් පටන් ගන්න තියෙන මේ සතියේ. ස්වාක්ඛහතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්ධං බ්‍රූහේහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මයේහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යතහෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිද්දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්කහ සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න බහුවය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හෙයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද, එයින් උත්තමාර්ථය වැළිහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගතිසිරිත් විරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හෙයින් යෝගාභ්‍යාස ආශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හෙයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒවමේව කොහෝ රාජකුමාර පංචිමානි පදානි අංගානි. ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්දහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තහා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති. නාති සීතාය නාච්චුන්හාය මජ්ජිමාය පදානක්කමාය. අසටෝ හෝති අමායාවි යථාභූතං අත්තානං ආවිකත්වා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු. ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය උප්පාදාය. තහමවා දල්හපරක්කමෝ අනික්කිත ධූරෝ කුසලේසු ධම්මේසු. පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉමානි කෝ රාජකුමාර පංච පදානියංගානි යන මජ්ක්‍ධිමනිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බා ජෙන්තෝපි සෝධෙත්වා පබ්බා ජේතයි වදාළ හෙයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වුවහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇසීලයක පිහිටුවා පණ්ඩුපලාසයක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණදහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැඳැහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාතිභේද කුලභේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජි පිරිසගේ ලජ්ජි ධර්මය වැනිසියා හැකි හේයින් පරීක්ෂා කොට බහරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හිකර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මාම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්තාය සංවත්තති යත ඉඳං භික්කවේ පාපමිත්තායි වදාළ හේයින්
පාපමිත්තතායි
වදාළ හේයින් සර්වනාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධහා සුද්දේහි සංවාසං කප්පව්හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජි ධර්මයෙහි පිහිටා එබඳ වූ ලබ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඤත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකොඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං නපරිපූරෙන්තෝ නසීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියුලුවත් පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටි පන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතුද හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානකර ධර්මයන්හි නොයදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දසධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳව මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා, ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගය සිදු නොවන සේද, කුලදූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. කතිකාවත පළවෙනි කොටස අවසන්. ස්වාමීන්
වහන්සේ, ඉතින් අපි මේ මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවත, ඒකේ පළවෙනි කොටස. ඉතින් සියලු දෙනාම ඊට අනුගත වෙලා කටයුතු කිරීම තමයි එදා ඒ මහතෙරුන් වහන්සේලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් අද අපේ ධර්ම සාකච්ඡාවට මාතෘකාවක් සපයා ගන්න අපි දීඝනිකායේ පාතික වග්ගයේ සංගීත සූත්‍රයෙන් කොටසක් ඉදිරිපත් කරන්න කියලා උත්තරානන්ද සාමණේර වහන්සේටම ආරාධනා කරමු.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ 428 වෙනි පිටුව තියෙන ස්වාමීන් වහන්ස. සත්ත සප්පුරිස ධම්මා ඉදා උසෝ භික්ඛු ධම්මං ඤූච හෝති.
මේ අර මුල ටිකක් එන්න ඕනේ.
ආතිකෝ ආඋසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සත්ත ධම්මා සම්මදක්ඛතා. තත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං. යතහින්දං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. කතමේ සත්ත. ඇවැත්නි, දන්නා දක්නා අරහත්තු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සත්ත ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවැතිය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම සද්දෙනෙක්ද යත්? සත්ත සප්පුරිස ධම්මා ඉදා උසෝ භික්ඛු ධම්මං ඤූච හෝති. අත්තඤ්ඤෝච, අත්තඤ්ඤෝච, මත්තඤ්ඤෝච, කාලඤ්ඤෝච, පරිසඤ්ඤෝච, පුග්ගලඤ්ඤෝච. සප්පුරුෂ ධර්ම සතෙක. ඇවැත්නි මෙහි මහානතෙමේ ධර්මඥ වරහන් තුල සූත්‍ර ගේය ආදී දහම් පෙළ දන්නේද වෙයි. අර්ථඥ වරහන් තුල වදාළ ධර්මයේ අර්ථ දන්නේ වෙයි. ආත්මඥ වරහන් තුල ශීලාදීෙන් මම මේ පමණ ඇත්තෙමෙයි තමා පමණ දන්නේ වෙයි. මාත්‍රඥ ප්‍රත්‍ය පිළිගැනුම් වැළඳීම් දෙකේ පමණ දන්නේ වෙයි. කාලඤ්ඤ පරිපුච්ඡාදියට කල් දන්නේ වෙයි. පර්ශජඤ්ඤ අටවැදෑරුම් පිරිස දන්නේ වෙයි. පුග්ගලඤ්ඤ සෙවිය යුතු නොසෙවිය යුතු පුඟුලන් දන්නේ වෙයි.
එතනින් පටන් ගන්න. මට චුට්ටක් ඒ පාලි මේ වචන ටික කියන්න. ධම්මඤ්ඤ
ධම්මඤ්ඤූච,
ධම්මඤ්ඤූච, හහ
අත්තඤ්ඤූච,
අත්තඤ්ඤූද,
හහ අත්තඤ්ඤූච,
නිකන් තයිනු දෙකනේ, අත්තඤ්ඤූච,
හ්ම්, මත්තඤ්ඤූච,
හරි,
කාලඤ්ඤූච,
කාලඤ්ඤූච,
හ්ම්, පරිසඤ්ඤූච,
හරි,
පුග්ගලඤ්ඤූච,
හරි, හොඳයි. හොඳයි, ඉතින් අද අපිට ලැබිලා තියෙන ඉතින් මේ වගේ මාතෘකාවක්. සත්ත සප්පුරිස ධම්ම නේ කියලා තියෙන්නේ. සත්ත සප්පුරිස ධම්ම, ඒ කියන්නේ අපි දිනු කළ යුතු සත්පුරුෂයෙක් සතු විය යුතු ගුණධර්ම හතක් ගැන, කුසලතා හතක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පළවෙනි එක ධම්මඤ්ඤෝ. එතකොට කෙලින්ම ධර්මය ගැන හොඳ බහුශ්‍රුත භාවයක් ගැන තමයි කියන්නේ ධම්මඤ්ඤෝ කියලා. ඒ කියන්නේ අපිට වෙන දෙවෙන දේවල් නම් දැනගන්න පුළුවන්. අනිකුත් ලෝකේ තියෙන নানা ප්‍රකාර කරුණු විෂය හේව ගැන හදාරලා තියෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී සත්පුරුෂ ධර්මයක් විදිහට පෙන්වන්නේ ධම්මඤ්ඤෝ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ඉති උත්තක උදාන පාළි ඔය වගේ ඉතින් එක දෘෂ්ටි කොටක් එනවනේ නේද? නවාරහදී බුදු මේ නවාරහදී කොටසක් එනවනේ, ධර්මයේ ගුණ කොටසක් එන්නේ. නවාංග ශාස්ත්‍රීය ශාසනය තමයි එහෙනම් දැනගන්න තියෙන්නේ. ඒක පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් ඒක අහලා තිබීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ධර්මයේ පිළිබඳ සෑහෙන්න අසා දැන සිටීමක්. ඒකෙම යහට යාමක් තමයි ඒතකොට අත්තඤ්ඤෝ කියන්නේ. ඒතකොට මේ ධර්ම කොටස් නිකන් අපි කටපාඩම් කරගෙන ඉඳලා තේරුමක් නැහැ. ඒකත් ඉතින් වැදගත්. හැබැයි ඉතින් ඊට වඩා වැදගත් ඒ හැම එකක්ම පිළිබඳ අර්ථය තේරුම් ගැනීම. පාලි ඔක්කොම දැනගෙන ඒ හැම වචනයක් ගානේ අපිට අර්ථය මතක තියෙනවා නම් හොඳ පරිචයක් තියෙනවා නම් ඉතින් ඒක ඊටාම වැදගත්. මොකද දැන් ඔය මේ දෙකම එකට අල්ලලා කතා කරන්න පුළුවන්. දැන් ඔය ලස්සන සූත්‍රයක් එනවා නගරෝපම සූත්‍රය කියලා. එහෙම ඒ නගරයක් ආරක්ෂා කරගන්න තියෙන එක බලමුලුවක් විදිහට තමයි පෙන්වන්නේ ඔය සුතමේ ඥානය නැත්තම් බහුශ්‍රුත භාවය. මොකද නානක් ප්‍රකාර මතවාද ඉදිරිපත් වෙනවා. ඉතින් අද ඇත්තටම එදාටත් වඩා නානක් ප්‍රකාර මතවාද ඉදිරිපත් වෙනවා. මොකද එක එක විදිහට කට්ටිය අර්ථ දක්වනවා. එක වචනයක් අරගෙන ඒ වචනේ එහෙට කඩලා මෙහෙට කඩලා සම්පූර්ණයෙන් විකෘති කරලා එක එක විදිහට ඉදිරිපත් කරනවා. අර මූල ධාතු ගැනවත්, ස්වර ගැනවත්, ව්‍යංජන ගැනවත්, විභක්ති ගැනවත් ඒ මොකක්වත් සැලකිල්ලක් නැහැ. ඉතින් සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථන තමයි එතකොට එළියට එන්නේ. ඒ නිසා අපි මේවා හදාරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම ඒ පාලි විෂය හොඳට හදාරන්න ඕනේ. එහෙම නැත්නම් අපිත් මේවට රැවටෙනවා. නොදැනුවත් අපි නොදන්නාකමට ගිහිල්ලා අරක හරි කියලා අපිත් නිකන් ඉබාගාත යනවා. ඉතින් අන්තිමට අර හරි අර්ථය එන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ඔය අනිච්ච කියන පදේ ගත්තොත් ඉතින් ඒකේ නිකන් ඒ කියන්නේ අකුරු සාමාන්‍ය තාලුද චයනු දෙක ගත්තොත් අනිච්ච කිව්වහම ඉතින් අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකේ එතන තියෙන්නේ අනිත්‍ය පිළිබඳ ස්වභාවයක් නේද? කවුරුද දන්නවනේ මේ කතාව? දැන් උදාහරණයක් වශයෙන් ගිරිමානන්ද සූත්‍රයේදී අනිච්ච කියන වචනේ මුලින්ම ඉතින් මේ පතා කරනවා. මොකද්ද මේ අනිච්ච සංඥාව කියලා කියන්නේ? කතමාචානන්ද අනිච්ච සංඥා කියලා ඉතින් ඒක අර්ථ දක්වන්නේ කෙලින්ම උපාදානස්කන්ධ සම්බන්ධයෙන්. මේ රූපයේ තියෙන අනිත්‍ය ස්වභාවය, වේදනාවන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය, සංඥාවන්ගේ, සංස්කාරයන්ගේ, විඥානයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන කතා කරන්නේ. එතකොට මේ තනිකර සතිපට්ඨානයක් කතා කරන්නේ. එතකොට අපි සතිමත් බවක් හදාගෙන එකඟතාවයක් තනාගෙන මේ කායානුපස්සනාව කරනවා නම් එතකොට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒක මහා දෙයක් නෙමෙයි. ඉතින් කරන්න ඕනේ. ඉතින් ඒක භවනාවක් වශයෙන් වඩන්න ඕනේ. බුදුහාඳුරෝ කීප පලියට නෙමෙයි මේ අනිත්‍ය වෙන්නේ. ඒවැය සැබෑ ස්වභාවයම අනිත්‍යයි. ඉතින් ඔය දේ ඉතින් අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපි භවනාවක් වැඩුවා නම් ඉතින් මේකට ඉතින් අපි කවුරුවත් මේකට එරෙහිව කෑ ගහන්නේ නැහැ. මොකද තේරෙනවනේ මේක අනිත්‍ය. ඉතින් තවත් ඉතින් බුදුහාඳුරෝ තව විස්තර කළා පෙන්නනවා. ඉතින් අනිච්චාචේව වයාචේව චලාච විපරිණාමී අඤ්ඤතා භාවියෝගේ වචන කීපයකින් පෙන්නනවා. මේවා චලනය වෙනවා, මේ වෙනස් වෙනවා, විපරිණාමයට ලක් වෙනවා, නැසිලා යනවා, බිඳිලා යනවා. ඉතින් මේ ඔක්කොගෙන් මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා. එතකොට අපිට මේ අනිච්ච කියන එකට වෙන අර්ථකථනයක් දෙන්න දෙයක් නැහැ. හැබැයි ඕකෙම දැන් හිතන්න චයනු දෙකේ දෙවනි චයන්න මාප්‍රාණ චයන්නක් ආවොත් එතකොට මොකද වෙන්නේ? අනිච්ච වෙනවානේ. එතකොට අනිච්ච වෙනවා. එතකොට න ඉච්ච කියන එක තමයි අනිච්ච කියන්නේ. එතකොට එතන සම්පූර්ණ වෙනස් අර්ථයක් තියෙන්නේ. ඉච්ඡා කියලා කියන්නේ මොකටද? ඉච්ඡා කියන්නේ ආසාවට නැත්නම් කැමැත්තට. එතකොට න ඉච්ඡා කියන්නේ කැමැත්තක් නැතිකම නැත්නම් කැමැත්තක් නොමැතිවීම. එතකොට කැමැත්තකින් තොරව කැමැත්ත අතහැරීම කියලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගිරිමානන් සූත්‍රේ එනවා. ඒකත් ඔය මට මතක විදිහට 9 වෙනි හෝ 7 වෙනි සංඥා විදිහට අනිච්ඡා සංඥා කියලා. ඒකේ පෙන්වන්නේ මේ සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා. ඉදානන්ද බික්කු සබ්බ සංඛාරේසු අට්ඨියති හරායච jigucchati කියලා. එතකොට මේ කිසිම සංස්කාරය සම්බන්ධයෙන් අය කැමැත්තක් නැහැ, ආසාවක් නැහැ. මොකද ඒක තේරිලා. එක පාට ඒක ඇති කරගන්න බෑ. එක්කෙනෙක් මේක අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ඒ විපස්සනා කොටාගෙන යනකොට යාගේ හිතේ ඇති වෙන්න පුළුවන් ඊළඟ මට්ටමක් විදිහට ඔන්න අනිච්ඡා සංඥාවක්. මේව වැඩක් නැහැ. මේව ගන්නද කියලා දෙයක් නැහැ. මෙයාගේ සාරයක් නැහැ. නැත්තම් මේවැය ගන්න ගත යුතු දෙයක් නැහැ කියලා මේවා ශූන්‍ය වශයෙන්, අර්ථ ශූන්‍ය වශයෙන්, මේකේ හරයක් නැති වශයෙන්, අසාර වශයෙන් ඉතින් වැටෙනකොට ඉතින් මේකේ ආයි අනිච්ඡා සංඥාවක් පහළනවා කියන එක ඉතින් අහන්න දෙයක්වත් නෙමෙයි. අනිච්ඡා සංඥා. ඉච්ඡාවක් නැහැ, කැමැත්තක් නැහැ, ආසාවක් නැහැ. ඉතින් අපි මේ දෙක පටලව ගත්තොත් ඉතින් ඔක්කොම නිකන් විකෘතියක් වෙන්නේ. ඒ නිසා අපි මේවා හරියට තේරුම් ගන්න ඕනේ. අපි මේ ත්‍රිලක්ෂණය වෙනස් කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. ත්‍රිලක්ෂණය ත්‍රිලක්ෂණයම තමයි. ඒක අනිච්ච කියන එක සාමාන්‍ය තාලු චයනෙන් එන එක සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ impermanence නැත්නම් inconstant. මේකේ කිසිම එක දිගට පැවැත්මක් නැහැ, එක විදිහකට පැවැත්මක් නැහැ, නැත්නම් ස්ථිර බවක් නැහැ. නිරන්තරයෙන්ම වෙනස් වීමකට භාජනය වෙනවා. ඉතින් ඒකේ අනිච්ච කියන එක හොඳ අර්ථකථනයක් එනවා ඔය මේ අනුපද සූත්‍රයේදී එහෙම අහුත්වා සම්බොන්ති හුත්වා පටිවෙන්ති කියලා. කලින් නොතිබී හට ගන්නවා, හටගත් සැනින් හැබැයි නිරුද්ධ වෙලා යනවා. ඉතින් අපි මේවා දකින්න ඕනේ. මේක අපේ හිතේ සතියක් සමාධියක් හදාගෙන අපි කයට අවධානය යොමු කරගෙන අපි තුමු ධාතු මනසිකාරයක් එහෙම වඩනවා නම් ඉතින් ඔය ලක්ෂණේ මහ දෙයක් නෙමෙයි තේරුම් ගන්න. හිතන්න අපි වේදනානුපස්සනාවක් වඩනවා නම් හොඳට වේදනාවකට අවධානය යොමු කරගෙන ඉන්නකොට ටික ටික ගැඹුරට ගැඹුරට යනකොට ඉතින් මේ කලින් නොතිබිච්ච සැප වේදනාව පහළ වෙන හැටි, පහළ වෙච්ච සැප වේදනාව නැතිලා යන හැටි තේරුම් ගන්න අපහසු නෑ. ඊළඟට අපි තුමු දුක් වේදනාවක් පහළ වෙනකොට කලින් නොතිබිච්ච දුක් වේදනාවක් කොහොමද මේ හටගන්නේ? හටගත්තු දුක් වේදනාව එතනින්ම නැතිලා යන්නේ කොහොමද? සියුම් සියුම් දුක් වේදනා මහ දෙයක් නෙමෙයි ඉතින් අඳුන ගන්න. ඉතින් ඒකට ඒ උමනා කුසලතාවය තනාගත්තා නම් ඉතින් එතකොට මේ අනිච්ච ලක්ෂණය මේ දැනගන්නවා කියන එක, ඒක අවබෝධ කරගන්නවා කියන එක ඉතින් අමාරු නෑ. දැන් අදත් අර ප්‍රධානක් මේ අන්තිමයිසාර ප්‍රධානක් කම එකේ ප්‍රධාන අංග පොඩ්ඩක් කියන්නකෝ. ඒක පස්වෙනි ප්‍රධානංගේ ඕක නෙමෙයි. දැන් අපි කියුවේ මේ කතිකාවතේ ඥානාරාම සාන්නාසේ පෙන්නුම් කරලා තියෙන්නේ අර පංච ප්‍රධානියංගානි කියන එක. පංච ප්‍රධානියංගානි කියන එකේ පස්වෙනි ප්‍රධානියංගය තනිකරම මේ උද්‍යබ්භානුපස්සනාවක්. උද්‍යබ්භානුපස්සී විරද නෑ වචනේ ඇවිල්ලා අන්න රයිට් අන්නේ කියවනකෝ.
පඤ්ඤමා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා.
අන්න හරි. ඔන්න ඕකේ. දැන් උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියලා කියනන්නේ නේද? උදේවය පිළිබඳ ගැඹුරු අවබෝධයක්. ඉතින් මේ උදේවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් එන්න නම් ඉතින් මෙන්න මේ අනිච්ච ලක්ෂණේ හොඳට යාට වැටහිලා තියෙන්න ඕනේ. මේවා ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි. ඉතින් ඊට මෙහා සාමාන්‍යයෙන් පෙන්නනවා අර සංකත ලක්ෂණ තුන. අනිච්ච ලක්ෂණය දුක්ඛ අනාත්ත ලක්ෂණ වලටත් කලින් පෙන්නවා සාමාන්‍යයෙන් ඔන්න ඔය සංකත ලක්ෂණ තුන. මේ සංකත ලක්ෂණ සූත්‍රය කියලා මේ නමින්ම සූත්‍රයක් තියෙනවා. තීනිමානි භික්කවේ සංකතානි සංකත ලක්ෂණානි කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍ිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා අහලා තියෙන නේද? ඒතර ඔය විදිහට ලක්ෂණ තුනක් පෙන්නවා. ඕනම හේතුප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක ලක්ෂණ තුනක් පෙන්නුම් කරනවා. ඒකේ හට ගැනීමක්, සමුදේ වීමක් පේන්න තියෙනවා, නැතිවීමක්, වැයවීමක්, ක්ෂයවීමක් පේන්න තියෙනවා. මේ දෙක අතර නිරන්තර වෙනස් වීමක් පේන්න තියෙනවා. එතකොට මේවා දැකගෙන යනකොට එහාට යනකොට තමයි ඔන්න මෙතන පුදුම අනිත්‍යයක් මෙතන තියෙන්නේ. වෙනස් වීමක් නිරන්තරයෙන් තියෙනවා. ඉක්මනටම යහුසුලුවම ඇතිව නැතුව යනවා. කලින් නොතිබී හට ගන්නවා. හටගත් තැනින් නිරුද්ධ වෙනවා. කෙනිතී යෝගාචර වැටහෙවි. එතකොට මෙතන අනිත්‍ය ලක්ෂණයක් කතා කරනවා. හැබැයි මේක දැකලා අපි එහාට යන්න දැන් ඉතින් දුක්ඛ ලක්ෂණය වැටෙන්නත් පුළුවන්. මෙතන තියෙන දුකක් නිරන්තරයෙන් මේ ඇතිවීම නැතිවීම මේ ස්වභාවයෙන් පෙළෙනවා. මේ தත්වය කිසිම ගැළවීමක් නැහැ. ඊළඟට මට මේක පාලනය කරන්නත් බෑ. ඇතුලේ මෙහෙම අනිත්‍ය ස්වභාවයක් නම් තියෙන්නේ මේක ඇතුලේ ගන්න කියලා සාරයක් දිගට පවතින ආත්මයක් ඇත්තෙත් නැහැ. මම එක් පුඤ්ජලයේ සත්වයෙක් කියලා දෙයක්වත් නැහැ කියලා ඔන්න දැන් ගැඹුරකින් මේ ත්‍රිලක්ෂණය වැටෙන්න දැන් මේක එපා වීමක්, නිබ්බිදාවක්, විරාගයක් කියලා කියනවා. දැන් ඉතින් එනකොට යන්න පුළුවන් අනිච්ඡා සංඥාවට. සබ්බ සංඛාරේසු අට්ඨී යති හරායච ජිගුච්ඡති. දැන් කිසිම සංස්කාරයක් කෙරෙහි කැමැත්තක් ආසාවක් මොකක්වත් නැහැ. අට්ඨී යති හරායච ජිගුච්ඡති. ඒ තියෙන සංස්කාර සම්බන්ධයෙන් පිළිකුලක්, එපා වීමක්, ආසාව නැතිවීමක්, අතහැරීමක් තමයි ඒ හරහා ඉන්නේ. ඉතින් එතකොට අපිට මේ වචනවල සියුම් අර්ථ ભેද තියෙන්නේ. එක ඡයන්නෙන් ඔක්කොම අර්ථය වෙනස් වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මේ හොඳට දැනගන්න ඕනේ. කියන්නේ මේ අර්ථවලින් මේ එක අකුරකින් කොහොමද මේකේ අර්ථ වෙනස් වෙන්නේ? ඉතින් මේවා එතකොට අපි මේ ඒවා පාවිච්චි කළා, ඒවා හොඳට ව්‍යවහාර කළා, ඒවා ඉගෙනගෙන විභක්ති වර්ණන් වල ඉතින් මේවා සෑහෙන ඉතින් අගේ මේ අධ්‍යයනය කරන්න වෙනවා ඉතින්. එතකොට තමයි අන්න මේවා හොඳට ගැඹුරක් මතුවලා එන්නේ. එහෙම නැත්නම් ඉතින් සම්පූර්ණයෙන්ම මේවා වැරදි අර්ථකථනය දීලා ඔක්කොම විකාරයක් තමයි වෙන්නේ. ඉතින් එතකොට මේ අත්ඤ්ඤෝ කියන එකෙදී ඔය වගේ හරි ගැඹුරක් තේනවා. එතකොට මුලදී පෙන්වනවා ධම්මඤ්ඤෝ කියලා. ඒ කියන්නේ අපි සෑහෙන ධර්මයේ ඉගෙන ගැනීමක්. සුතමේ ඥානයක් වශයෙන් මේවා සජ්ජායනා කළා, පාඩම් කළා, මතක තියාගෙන දෙහිම කටයුතු කිරීමක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ මතක තියාගත්ත හැම කරුණකම අපිට පුළුවන් නම් අර්ථයක් දැනගන්න. මෙන්න මේ අර්ථය තමයි මේවා තියෙන්නේ කියලා හන්න ඉතාම වටනවා. දැන් ඒවා තමයි ඇත්තම ඔය ඥානාරාම සාහිණහන්සලාගේ කටුකුරුන් දසාහිණහන්සලාගේ තියෙන දක්ෂතාවය. උන්වහන්සලා ඒවා පරතරටම ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ පාලි වේවා, සංස්කෘත වේවා, මේ භාෂා ඥානය ඉතාම ඉහළයි. ඉතාම ඉහළ ඥානයක් තියෙන නිසා ඉතින් හැම එකේම අර්ථය මෙන්න මේ අර්ථ තියෙනවා කියලා හොඳට උන්වහන්සේලාට පැහැදිලිව දැනගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඉතින් අද අපිට හුඟක් වෙලා නැහැ ඒවා. දැන් උදාහරණයක් වශයෙන් ඔක මට හොඳ කල්පනා මතක් වෙනවා. ඉතින් ඒක දවසක් ගියා මේ අපේ කණ්ඩායමම මේ කටුකුරු නිසානාසෙව හම්බ වෙන්න. හමෙන ගහම දැන් කටුකුරු සාරාංශ ඉතින් ඔකට අති දක්ෂයනේ. ඉතින් හොඳ අර්ථකථන දෙනවා පාලි අර්ථකථන ටික එහෙම සුපිරිම තමයි. දැන් මට ඕනේ දැන් උන්වහන්සේගෙම අහගන්න මේ ඔක්කොම ටික. දැන් පොතේ තියෙන ලාවට පොඩි වතයක් තියෙනවා. දැන් උන්වහන්සේගෙම දැන් ඕක තමයි මට හොඳට වදින්නේ. මං ගිහලා දැන් අහනවා අහනවා දැන් පාලි වචන එකකින් එක මොකද්ද එකක් අල්ලලා අහනවා. නම ගිහිල්ලා ඩික්ෂනරියක් බලනවා නම දැන් ඉන්න හාමුදුරුවෝ දන්නේ පාලි නෙමෙයි පෙළ පාලි කියලා කිව්වා. හොඳ සැල්ලයක් දැම්මා ඔය සම්පූර්ණ නැත්ත. දැන් ඉන්න සාමින්නාසලා දන්නේ පාලි නෙමෙයි දන්නේ පෙළ පාලි. ඉතින් ඔක වෙලා තියෙන්නේ නේද? ඉතින් අපිට මේ පාලි පාලි ඉගෙන ගන්න පාලි තියෙන ඒව හදාරන්න එක්කෝ යට උනන්දුවක් නැහැ, එක්කෝ වෙලාවක් නැහැ, යට අගයක් දෙන්නේ නැහැ, වටිනකමක් දෙන්නේ නැහැ. ඉතින් වෙන වෙන විකාර තමයි කරන්නේ. ඉතින් ඒ නිසා අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් විශේෂයෙන්ම මේ පාලි විෂයන් හදාරන්න ඕනේ. ඒවා සෑහෙන ගැඹුරින් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේවා කිසිම නොගැලපීමක් එන්නේ නැහැ. හොඳට අවබෝධයක් ඇති වෙනවා. මේ තීත්තර වැඩසටහනක් තුනේ ඒ විශ්වවිද්‍යාලක ඉතින් ඒකේ පාලි සම්බන්ධ ඒ ඩිපාර්ට්මන්ට් එකේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හාමුදුරු කෙනෙන්නේ මේ ගිහි මහත්තේ. සැජ්ජා ඉතින්. ඉතින් ඔවා මේ කවුද පැවිද්දන්ගේ විෂයන්නේ නේද? ඉතින් පැවිද්දන්ගේ විෂයන් දැන් සෑහෙන ගිහි මහත්තුරු මහත්මියලා තමයි ඉතින් ඉන්නේ. සැජ්ජා ඉතින් සංඝයා වහන්සේලාට. මේ සංඝයා වහන්සේලාගේ විෂයන් මේ කතා කරන්නේ. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා මේවා සෑහෙන හදාරන්න ඕනේ. ඉතින් ඒකයි අර මේ ඥානාරාම සාමණේරයන්ත් මෙහි කියන්නේ මේ යෝගාශ්‍රම වල පමණක් මේ යෝගාශ්‍රම අභ්‍යාස මොනවාද මේක ඒවැය කරන දේවල් මෙන්න මේවැයත් කරන්න කියලා කියනවානේ නේද? මේ යම් අවබෝධයක් භික්ෂුන් වහන්සේ කෙනෙකුට තිබිය යුතුයි. අපි මේ භාවනා කරනවා කියලා මේවා සම්පූර්ණයෙන්ම පැත්තකින් දාලා කිසිම දෙයක් මට වැඩක් නැහැ, මට පොත්වල දෙයක් අවශ්‍ය නැහැ, මට පාලිත් ඕනේ නැහැ, අර කෝණෙත් නැහැ, මේ කෝණෙත් නැහැ, භාවනාව විතරයි මට ඕනේ කියලා එහෙමත් යන්න බෑ. මොකද නානක් ප්‍රකාරය නානක් ප්‍රකාර අදහස් ඔළුවට දානවා. දැන් මට පස්සේ අපි අර දන්නේ නැත්තම් ඕවා ගැන හොඳට තේරෙන්නේ නැත්තම් නුවණ මදි නම් අනිවාර්යෙන් කොහේ හරි රැවටෙනවා. රැවටලා ඉතින් වෙන කොහේදෝ ගමනක් යනවා, විවිධාකාර දෘෂ්ටිගත වෙනවා. ඉතින් ඒවට හොඳට අපිට මුහුණ දෙන්න නම් හොඳ සුතමේ ඥානයක් අත්‍යවශ්‍යයි. පාලි දැනුමක් සෑහෙන අත්‍යවශ්‍යයි. ඒ අනුව තමයි අපිට නිවැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන්. මේ වචනවල අර්ථය එතකොට අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම අවබෝධයක් තියුණොත් පමණයි. එතකොට අපිට තේරෙනවා ධම්මඤ්ඤෝ අත්ථඤ්ඤෝ. අත්ථඤ්ඤෝ එතකොට මේ ධර්මයේ නිවැරදි අර්ථකථන ලබා දීම. ඒවත් සමහර තැන්වලදී අටුවාය පවා විවිධ පැති තියෙනවා. ඉතින් අටුවාය පවා යම් යම් අඩුපාඩුකම් ඇතැම් උගතුන් වියතුන් පෙන්ලා දීලා තියෙනවා. අටකථාචාර්යයන් වහන්සේට පවා ඇතැම් වෙලාවට නිවැරදි අර්ථයක් අර්ථයක් දී ගන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මෙහෙමත් වෙන්න පුළුවන්, මෙහෙමත් වෙන්න පුළුවන්, මෙහෙමත් වෙන්න පුළුවන් කියලා අර මේ අවිනිශ්චිත භාවයක් ඇතැම් තැන්වලදී දීලා තියෙනවා. මොකද උන්වහන්සේලාට සමහරවිට මේ ධර්මයට ඒකාන්ත අර්ථකථනයක් දෙන්න අපහසුසත් වෙලා තියෙනවා. මොකද අපේ කාලයක් යනකොට මේ දහම ඒ කියන්නේ පරියත්තිය පැත්තක ඉස්සරහට ඇවිල්ලා ප්‍රතිපදාව ටිකක් යටපත් වුණා. එතකොට නිකන් අර අඳුරේ යතපත ගෑමක් වෙලා තියෙනවා. මොකද අපි දන්නේ නැතුව නිකන් මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගන්නවා. දැන් හිතන්න අපි කවුරු හරි කියනවා ඔන්න භාවනාවක් කරනකොට දැන් දැනුත් අපි කතා කරේ භාවනාවක් කරනකොට ඔන්න උදයවිවේ කියලා එකක් වැටහෙනවා. ඉතින් කට්ටියට ඕකට අර්ථකථනයක් දෙන්න පුළුවන්. දැන් මේ වැටහිලා නෙමෙයි නේද, භාවනාවක් කරලා නෙමෙයි, ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි, හැබැයි අනුමාන වශයෙන් ඕකට අර්ථකථනයක් දෙන්න පුළුවන්. භවනා කළා නෙමෙයි. තිතොට තියෙන අඳුරේ අතපත ගෑමක් නෙමෙයිද? ප්‍රත්‍යක්ෂ කළා, ඒක භවනාවක් වඩලා, අපි තුමු ඔන්න වේදනානුපස්සනාවක් වඩලා, චිත්තානුපස්සනාවක් වඩලා, කායනුපස්සනාවක් වඩලා, ඒක මනමින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක අර්ථකථනය දෙනවා නම් එයා දන්නව මෙන්න මේක තමයි මේ උද්‍යව්වේ කියන එකෙන් අදහස් වෙන්නේ. එහෙම නැත්තම් ඉතින් එයාට අනුමානයක් කරනවා, එහෙම වෙන්න ඇති, මේකත් වෙන්න ඇති, මේකත් වෙන්න ඇති. උදේ කියලා කියන්නේ මේ උදේ වරුවක් දන්නෙත් නැහැ. කොහොමත් කියන්න පුළුවන්. තන්නේ කර ඉතින් විකෘති වෙන්නේ. ඉතින් ඕකයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ අපි ඒවා හොඳට හදාarලා ඒ හැදාරුවට පමණක් මදි. මේවා අර්ථයත් හොඳට තේරුම් අරගෙන ප්‍රතිපදාවක් වශයෙන් මේවා පුරලා ප්‍රායෝගිකව මේවා තුළ හැසිරිලා තමා සතු කරගත්තා නම් මේ ධර්මය අපි කියන්නේ ඉන්ටර්නලයිස් කරනවා කියලා. හොඳට නිකන් මේ ධහම පිට තියෙන දෙයක් නෙමෙයි, මේ ධර්මය තමා බවට පත් වෙන්න ඕනේ. තමා තුළ වැඩෙන්න ඕනේ. එහෙමනම් ඉතින් මේකට දෙන අර්ථකථන වරදින්න විදිහක් නැහැ. ඊට පස්සේ එනවා අත්ඤ්ඤු. අන්න ඒක ඉතින් තමාගේ සම්බන්ධ කොටසක්. අත්ඤ්ඤු. තමන් පිළිබඳව දන්න. අපිට වෙලා තියෙන අපි ගැන දන්නෙත් නැහැ නේද? අපි එක්කෝ අපිව අධිතක්සේරු කරනවා. මම අරවත් දන්නවා, මේවත් දන්නවා, මට ඔක්කොම පුළුවන්. මම තමයි ලොක්කා, මම තමයි කෙරුම්කාරයා කියලා. ඉතින් අපිව සෑහෙන උඩින් තියාගන්නවා. ඒක පැත්තක්. එහෙම නැත්නම් අපි මෙලෝ දෙයක් දන්නේ නැහැ. මේ දැනගෙනත් හැංගෙනවා, නිකන් දන්නේ නැහැ කියලා නිකන් මේ හිතාගෙන ඉන්නවා. හැබැයි සෑහෙන දැනුමක් තිබිලා වෙන්න පුළුවන්. තිනිසා අපි අපේ ස්වභාවය තමාගේ තත්ත්වය තමන් කෙතෙද්දුරට දැන් භාවනාවක් දියුණු වෙලා තියෙනවද කෙතෙද්දුරට තමන්ගේ සීලේ ශක්තිවත් වෙලා තියෙනවද නැත්නම් සීලේ අඩුපාඩුකම් තියෙනවද එමත් සමාධියක තමන් කොයි කොයි මට්ටම් වලද ඉන්නේ සමාධියක් කෙතරම් දුරට වැඩිලා තියෙනවද තව කොච්චර මට යන්න තියෙනවද නිකන් අනුමාන වශයෙන් හෝ තමන් පිළිබඳ නිකන් සාධාරණ ඇගීමක් අපිට කරගන්න පුළුවන් නම් වටිනවා දැන් හුඟක් දෙනෙකුට වෙන්නේ එක්කෝ තමන්ව ගා කුඩින් තියා ගන්නවා කෙලින්ම රහත් කියලා කියා ගන්නවා එතකොට ඉතින් ආයි හරි අමාරුයි ඉතින් මේ තවත් කෙනෙකුට එළඹෙන්න තවත් කෙනෙකුට යමක් කියන්න මොකද ඉවරයිනේ ඔක්කොම වැඩ ටික කළා ඉවරයි මුකුත්වත් කරන්න දෙයක් නැහැ එහෙමත් නැත්තම් ඉතින් මට කරා ගන්න බෑ අනේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මම තීනන්ට මෛත්‍රී බුදුහාඳුරේන කම් ඉන්න ඕනේ කියලාගෙන ඉතින් තවත් පිරිසක් යනවා එතකොටත් ඉතින් කරන්න දෙයක් නැති මේක මේ තීන එකකින් ප්‍රයෝජන ගන්න විදිහක් නැහැනේ මොකද එතකොට ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා ඉවරයි ඒකත් ඉතින් වැරදි. ඉතින් අපිට මේ තියෙන බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයට ගන්න නම් ඉතින් අපි ඒකේ තුල මහන්සි වෙන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. කටයුතු කරනකොට තේරෙයි පොඩ පොඩ මේ මම දැන් කොයි හරියද ඉන්නේ. නම් මේ රකින්න සීලේ අඩුපාඩුකම් තියෙනවද? තව කොච්චර දුරට මේක පිරිසුදු කරගන්න ඕනද? තව කොහෙන්ද මට මගේම පැත්තෙන් අපි කියමු දෝෂාරෝපණය එල්ල වෙන්නේ? නැත්තම් මාත් එක්ක ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට කොතනද මේ දෝෂාරෝපණ කරන්නේ? එහෙම කියලා කියනවද නේද? මොන සූත්‍රයේද? දසදම්ම සූත්‍රයේදී නේද? හරි ලස්සනයි ඒකත්. පෙරල ගන්න බෑනේ. දසදම්ම සූත්‍රේ එනවා. කච්චිනකෝ මේ අත්තා සීලතෝ න උපදතිති. නේද? පබ්බචිතේන අබින්හම් පච්චවෙක්කිතබ්බං. මේ මගේම සීලය සම්බන්ධයෙන්, කියන්නේ තමන්ගේ සීලය සම්බන්ධයෙන් මගේ ඇතුළතින් මට චෝදනා කිරීමක් එනවාද? ඊළඟ අනිත් පැත්තෙන් කියනවා කච්චිනකෝ මේ අනුවිච්ච විඤ්ඤු සබ්‍රහ්මචාරී සීලතෝ න උපදන්තිති. පබ්බජිතේන අබින්හම් පච්චවෙක්කිතම්. එතකොට මේ මාත් එක්ක මට නොදැනෙච්ච මගේ තියෙන අනුපාඩුකම් ටික අනිත් අයට දැනෙලා තියෙන්න පුළුවන්. ඒක ඊටාම වැදගත්. අපි මේ පිරිසක් ඇසුරු කරන්නේ ඔන්න ඔය ලාභය තමයි අපිට තියෙන්නේ. අමාරුයි හැබැයි ඉතින්. අර තනියෙන් ඉන්නවට වඩා අමාරුයි කට්ටියත් එක්ක ඉන්නකොට. තනියෙන් ඉන්නවනේ තමන්ට කැමති විදිහට ඉන්න පුළුවන්නේ. හැබැයි එහෙම ඉන්න බෑ. එතකොට මෙතන තියෙනවා එක්තරා අන්දමක අපි කියන්නේ ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. මෙතන පොඩි ඝර්ෂණයක් තියෙනවා. මොකද මට සිතෙන්ගි පරිදි මට වාසය කරන්න බෑ. මේ පිරිසක් එක්ක ඉන්නේ. මන් දිහා බලාගෙන තව ගොඩක් ඉන්නවා. එතකොට සමහරවිට මගේ වැරද්ද මට තේරෙන්නේ නැහැ. වෙන කෙනෙකුට තේරෙනවා. එයා කල්යාණ මිත්‍රයෙක් නම් කියාවි. හැබැයි එතකොට මගේ හිතරේ දෙනවා. මං හිතා ඉන්නේ මං නිවැරදි කියලානේ. නේද? මං හිතා ඉන්නවා මම නිවැරදි. මං තමයි හරි. මං තමයි දන්නේ. කියලා හිතන් ඉන්නවා. හැබැයි වෙන කෙනෙක් කියනවා නෑ නෑ ඔයා දන්න දෙයක් නෑ. මේ මේ තව තව තියෙනවා මෙතන මේ ආමින මේ හරි ඉන්නේ. මට නම් තේරෙන්නේ මෙන්න මේ හරි ඉන්න ඔයා. මං හිතා ඉන්නවා සෑහෙන උඩින් ඉන්නේ කියලා. නේද? එතකොට ඉතින් අපි බලන්න ඕනේ මේ මම හිතාගෙන ඉන්න එකද හරි නැත්නම් මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඉන ප්‍රතිචාරයේද නිවැරදි කියලා බිමට බහින්න නිහතමානී වෙන්නේ ඒක ඒ හෙබඳු අවවාදයක් ගන්න පුළුවන් විතර ඉන්න අපි දැනගන්න ඕනේ. දැන් ඔය අපේ ධම්මජීව සානාසම කියන එක කතාව හරි මිතින් උන්වහන්සේ කෙලින්ම තමන්ගේ වැරදි ටිකක් කියලා දානවනේ. ඒක හරි ලොකු වටින ගුණයක්නේ. ඉතින් උන්වහන්සේ කියනවා වහන වෙලා සති දෙකක් විතර වගේ යනකම් ඉතින් හැමෝම අවවාද කරාලු. නේද? අහලා තිනේ මේ කතාව නේද? හැමෝම අවවාද කරා. හැමෝම කියනවා දැන් සිවුර තවා පොඩ්ඩක් මෙහෙම විදිහට හඳින්න, පෙරවන්න මේ විදිහට, පාත්‍රය හොදද්දි මේ විදිහට පාත්‍රය හොදන්න, පිහදාද්දි මේ විදිහට පිහදාන්න, පිහදාද්දි හිටගෙන ඉන්න එපා, පිහදාද්දි ඉඳගෙන පිහදාන්න. ඉතින් හැමෝම ඉතින් හරි කරුණාවෙන් මෛත්‍රියෙන් අවවාද දෙනවලු. හති දෙකක් ගියාට පස්සේ කවුරුත් නැහැලු. කිසි කෙනෙක් මොකක්වත් කියන්නේ නැහැලු. පස්සේ ඇවිල්ලා ඥානාරාම සානාසර කිව්වලු ස්වාමීන් වහන්සේ මේ මට පොඩි වෙනසක් දැනෙනවා. මේ මහල්ලා හති දෙකක් විතර යනකම්ම ඔක්කොමල මට බොහොම කරුණාවෙන් මේ මෛත්‍රියෙන් මගේ වැරදි පෙන්න දුන්න දැන් නම් කවුරුත් මොකක්වත් කියන්නේ නැහැනේ කියලා කිව්වහම ඥානාරාම සානාසර ලස්සනට කිව්වලු නම අවවාද ලබන්න පුළුවන් විදිහට හැසිරෙන්න කිව්වලු. ඔන්න ප්‍රධාන අවවාදය. ඉතින් ඔක ලස්සනට උන්වහන්සේ හරිම අව්‍යාජ විදිහට කිව්වා ඔය මේ අපේ කවුද 16 කුටි සායනහන්සේ ඉස්සර හිටින ආත්තණ්ඩි සායනහන්සේ උන්වහන්සේ අපවත් වුණානේ හදිස්සියෙම. ඉතින් හදිස්සියෙම අපවත් වෙච්ච වෙලාවේ මේ ඉතින් අපි කටයුතු කරා. කටයුතු කරද්දී ඉතින් හැම තැනින්ම ඉතින් සංඝයා වහන්සේලා මොකද උන්වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනින් ගල්දුවෙන් ලොකු පිළිගැනීමක් තිබුණා. ඉතින් ඒකේ පිරිසේ ඔය අපේ ධම්මජීව ලොකු සායනහන්සේ ඔය කතාව කිව්වා. ඉතින් හරි ලස්සනයි. ඉතින් ඒ කියන්නේ අර තමන්ට වෙච්ච ඇබැද්දිය ඇති අපේ එක එක જાති තියෙනවන්නේ නේද? අපිත් ඉතින් කැමති නෑනේ හැමෝම ඇවිල්ලා ඇඟිල්ල ගහනවට. හැමෝම ඇවිල්ලා මෙහෙම අවවාද කරද්දී මමත් දැන් කිරුංකාරයෙක්නේ. ඒක කැමති නෑ. නුරුස්නා ගති පෙන්නනවානේ. ඉතින් කට්ටිය අතල්ලා දානවා. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා මුකුත් කියන්න යන්නේ නෑ. අපි දැනගන්න ඕනේ අවවාදයන් ලැබෙන විදිහට ජීවත් වෙන්න. ඒ නිහතමානීව බිමට බහැලා මේ පඩික්කමක් හොදගෙන ඉන්නේ ඉතින් අපි දැනගන්න ඕනේ. නැත්තම් ඉතින් අතහැරෙන එක තමයි වෙන්නේ. ඉතින් යාගේ අපි අර අපේ తত্ত্বය මමන් දැන් කොහෙද ඉන්නේ කියලා තේරුම් ගන්නවා කියන එක ඉතාම වැදගත්. ඒවගේ අපි තව තව ඉස්සරහට යද්දි යද්දි ඉතින් අපි එතෙන්දෙත් හිතන්න දැන් ඔන්න වස් 10ක් 15ක් 20ක් ගිහලා එතෙන්දෙත් නිකන් අපි අර වගකීමක් ගන්න නැතුව එතෙන්දෙත් මට මොකක්වත් බෑ කියලා හිතුවොත් ඒකත් වැරදි. මොකද එතෙන්දෙත් හැහෙන පරණත බවක් එන්නත් ඕනේනේ නේද? අපි මේ සාසනයක ඉන්නවා කියලා කියන්නේ නිකන් ඉන්නව නෙමෙයිනේ. එතෙන්දෙත් ප්‍රශ්න හරහා ගිහිල්ලා, බාධාවන් හරහා ගිහිල්ලා, විවිධාකාර කටයුතු නැත්තම් වගකීම් ඉෂ්ට කළා, යම් ප්‍රමාණයක පරිණත බවක් පරිචයක් ලබන්නත් ඕනේ. ඉතින් එතකොට සාසනයේ කටයුතු කරන්න අපි පටන් ගන්නත් ඕනේ. පොඩ්ඩක් බලන ටිකක් කියන්නද, ඊළඟට අපි හිතමු කාට හරි අනුශාසනාවක් කරන්නද, සිල් දෙන්නද. ඉතින් අපි විවිධාකාර කටයුතු මේකේ හම්බ වෙනවා නම් දැන් පොඩ්ඩ නිකන් පරිණත වීමක්, වැඩි හිටි වීමක් ඒක වෙන්නත් ඕනේ. ඒ වුණාට පස්සේ දැන් ඉතින් කියන්න බෑ අවුරුදු අපි හිතමු වස් 15ක් 20ක් ගියාට පස්සේ අනේ මට තාම සිල් ටික දී ගන්න බෑ, මට බණක් කියන්න බෑ, අන්න අරයා පොඩ්ඩක් එක්ක යන්න, මෙන්න මේ සානස එක්ක යන්න, මට බණ කියන්න තේරෙන්නේ නැහැ. ඔහොම කියන්න බෑ. ඒක නෙමෙයි මහානකම කියන්නේ නේද? එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණාම ඒ දැන් මේකෙම කියනවනේ ඥානාරාම සායන වහන්සේ අඩුම තරමින් විනාඩි 15ක්වත් සාරවත් ධර්ම දේශනාවක් කරන්න අනිවාර්යෙන් සියලු දෙනාම පුරුදු වෙතුයි. ඒ කියනවනේ. ඉතින් එතකොට අපි ඒ වගේ මේ පොඩ්ඩ වැඩිහිටි වෙන්න අර මුල විදිහට මේ මොකක්වත් මට බෑ කියාගෙන ඉඳලා හරියන්නේත් නැහැ. මෙතෙන්දී සමාජයේ වගකීමක් වේවා, පිරිසකගේ වගකීමක් වේවා, නිවැරදි තීරණ ගැනීමක් වේවා, යම්සි වගකීමක් දරන්න පුළුවන් ඒ ශක්තිය තමා තුළ ගොඩනගා ගන්නත් ඕනේ. ඒක මහන් තත්ත්වකමකින් මාන්නක්කාරකමකින් ආගත් එකක් වෙන්නත් බෑ. හොඳට ධර්මයකින් විනයකින් ඒකයෙන් ශක්තිමත් වෙලා අන්න නිවැරදිව අපි එතනට යනවනම් මේ ධර්මයේම ආරක්ෂා කරાવી, සීලෙන් ආරක්ෂා වේවි. මොකද සීලයක් මත පිහිටාගෙන නෑ කටයුතු කරන්න නැතුව මේ සීලය බිඳගෙන විනය කඩාගෙන තමන් අනිත් අයව ගහබා දෙීමක් නෙවෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. හොඳට සීලය තුළ පිහිටාගෙන, විනයක් තුළ පිහිටාගෙන, රැඳීගෙන කටයුතු කිරීමක්. ඉතින් එතකොට බබලනවා. එතකොට ඉතින් දෙයක් නැහැ. ඉතින් අනිත් අයත් දන්නවා මේක. මේ එක පාටම මේ මොකද මල් වෙඩිල්ලක් පිපිරුවා වගේ ඇවිල්ලා නෙමෙයි මේ සෑහෙන කට්ටක් කාලා ආපු ගමනක් තියෙන්නේ නේද? මුලේ ඉඳන්ම ඉතින් ඒ පඩික්කම හොදපු තැන ඉඳන්ම ආපු ගමනක් තියෙන්නේ. කියලා ඉතින් තමන්ටත් ලොකු විශ්වාසයක් තියෙනවා. මම මේ හැම වතක්ම කළා තියෙනවා. හැම මේ පුංචි දෙයක්ම කළා තියෙනවා. හිතන්න පඩික්කම හොදන එකත් කළා තියෙනවා. ඉඳුල්ල එක අතු ගාන එකත් කළා තියෙනවා. මිදුල අතු ගාන එකත් කළා තියෙනවා. පාර අතු ගාන එකත් කළා තියෙනවා. බණ කියන එකත් කළා තියෙනවා. චෛත්‍ය වතත් කළා තියෙනවා. බෝධි වතත් කළා තියෙනවා. ඉතින් එතකොට තමන්ට තේරෙනවා මේ නිකන් ආපු මහානකමක් නෙමෙයි තියෙන්නේ. මේ සෑහෙන දුකක් කරහා මේ යන්නේ. මහානකම කියන්නේ මේ නිකන් කාලා බිලා නිදා ගැනීමක් නෙමෙයි. මේක තෑන දුකක් තියෙන්නේ. මේක හරහා යන්න ඕනේ. හිතන්න දැන් අපි ගිහි මිනිස්සෙක් කියලා දුකක් නේ තනි කර විඳින්නේ. ගිහි ජීවිතය කියන්නේ සැපද්ද නේද? කල්පනා කරලා බලන්නකෝ තමන් ගත කරා නම් ආකාරي රස්සාවක් එහෙම කරා නම් වහන කොයිතරම් දුකක්ද මේ මිනිස්සු වෙඳින්නේ කියලා. එහෙන් අපි දමු පිරිමියෙක් නම් ඉතින් එයාගේ නිතරම ඉතින් මේ කවුද භාර්යාව කංගෙඳිඩි ගන්න අර කෝනේ මේ කෝනේ අරක හදා ගන්න ඕනේ මේක හදා ගන්න ඕනේ සාරියක් ඕනේ ගවුමක් ඕනේ ගේ ලොකු කර ගන්න ඕනේ අරේ මලගයක් වෙලා තිනවා ඒකට යන්න ඕනේ හෙට අනිද්දා ඔන්න මොකක් හරි මගුල් ගයක් තිනවා ඒකට සාරියක් ගන්න ඕනේ කංගෙඳිරියේ හැම තිස්සෙම ඉතින් ඕකත් බලන්න ඕනේ. ඊට පස්සේ දැන් ළමයි කෑ ගහනවා. ළමයින්ට සපත්තු දෙකක් ඕනේ කියනවා, බෑග් එකක් ඕනේ කියනවා, පොත් ගන්න ඕනේ කියනවා, වෙන ස්කෝලෙකට යන්න ඕනේ කියනවා. ඊට පස්සේ දුව කෑ ගහනවා. එයාට ඉතින් කිරි ඕනේ කියනවා, අරකයි මේකයි. ඊට පස්සේ ලෙඩ වෙලා තියා බලන්න ඕනේ. ඊට පස්සේ ඔන්න අම්මත් ඉන්නයි කියලා ගෙදර ගෙදර අම්මට සනීප නැහැ. අම්මට ඉතින් හෙම්බිරිස්සාව හැදලා ඔන්න කැස්සක් හැදලා උණ හැදලා ඉතින් අම්මවත් බලන්න ඕනේ. ඊට පස්සේ රස්සාවට යන්නත් ඕනේ. රස්සාවට යද්දී ඉතින් බස් එක ඔන්න ගිහිල්ලා බස් එකේ යන්නත් ඕනේ. ඊට පස්සේ බස් එකේ යද්දී තුන් එක එක ප්‍රශ්න. කොච්චරනම් මේ පුදුමාකාර වෙහෙසක් නෙමේ දිහි ජීවිතයක් කියන්නේ. අපිට ඒවා අමතක වෙනවනේ හරි ඉක්මනට. ඊට පස්සේ රස්සාවට ගිහිලා නිකන් ඉන්න හම්බෙන්නේ නැහැනේ. පුදුමාකාර බැනුම් අහගෙන අනිත් අයගේ වද වේදනා විඳගෙන ඉතින් එහෙමත් කටයුතු කරන්න වෙනවනේ. පොඩි පහේ කට්ටක් නෙමෙයිනේ එතනත් තියෙන්නේ. ඉතින් මේ ගිහි ජීවිතයක් ගත කරද්දී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ එතනත් ඉතින් අපි හිතමු ඔන්න මාසික අන්තිමට යන්තම් කීයක් හරි හම්බ වෙනකොට. ඉතින් ඒකත් කොහොමද මේ වීදම් කරන්නේ? දැන් තියෙන ප්‍රමාණය මදි ඉතින්. 1000ක් දේවල් වලට අපි මේ පාවිච්චි කරනත් වෙනවනේ හම්බ කරගන්න කීය හරි. කොයිතරම්නම් මහන්සියක් වෙන්න තියනවද? ඊට පස්සේ රටේ ලෝකේ ඉන්න ප්‍රශ්න, හොර හතුරන්ගෙන් එන ප්‍රශ්න, ගින්නකින්, වසවිසකින්, ගෙවල් දොරවල් වලට වෙන ප්‍රශ්න කොච්චරක් තියනවද? මේ පුදුමාකාර වෙහෙසක් තියෙන, දුකක් තියෙන. ඉතින් අපි මේ මහානකමේ අපි හිතනවා නම් මේ මොකක්වත් නැහැ, මට ඕනේ නිකං ඉන්නමයි විතරයි. හරියන්නේ නැහැ. එහෙම එකක් නෙවෙයි මහානකම කියන්නේ. මහානකමේ දුකක් තියෙනවා. ඒ දුක හරහා අපි යන්න ඕනේ. එහෙමනම් අන්න පන්නරයක් ලැබෙවි. එහෙනම් අන්න භික්ෂුවක් වෙවි. හොඳ පරිණත භික්ෂුවක් දරා ගැනීමේ හැකියාවක් සහිතව යෑමේ හැකියාවක් ඉතින් එන්න ඕනේ. හැම පැත්තකින්ම අපි වැඩෙන්න ඕනේ. දැන් අපි මේ කතා කළා ධර්මයේ ඉගෙන ගැනීම සම්බන්ධයෙන්, පාලි ටිකක් ඉගෙන ගැනීම සම්බන්ධයෙන්, බණ ටිකක් කියන එක, වතක් පිළිවෙතක් කරන එක. ඊට පස්සේ ඉතින් මේ වගකීමක් දරන එක. මේ ඔක්කොම හරහා ඉතින් පොඩ පොඩ ලොකු වෙන්න ඕනේ. වැඩිවිටි බවට පත් වෙන්න ඕනේ. එහෙමනම් අන්න තමන් දැන් ඉන්නේ කොහෙද කියලා තමන්ට දැනෙවි නේද? අත්තඤ්ඤෝ කියන්නේ ඒකයි. තමන්ගේ දැන් ආත්ම ස්වභාවය කොයි හරියද තියෙන්නේ? මොනවද මගේ දැනට තියෙන අඩුපාඩු? මට ඉස්සරහට මොන මොන වගේ දේවල්ද කරන්න ලැබෙන්නේ? දැන් මගේ තියෙන අඩුපාඩුකම් මොනවද? කොහොමද මේ ටික හදාගන්නේ කියලා නිකන් අර බොහොම නිහතමානීව තමන් බැල තමන් ගැන කරන අපි කියන්නේ ඇප්‍රේසල් එකක්. තමන් ගැන කරන ඇගීමක් කරගන්න අපි බලන්න ඕනේ. මේක කවුරුත් ඇවිල්ලා ඇඟිල්ලෙන් අරලා ඔබ දැන් ඔන්න මෙතන ඉන්න ඔබ දැන් මෙන්න මෙහෙම කරපන් කියලා කියන එකක් නැහැ. අපි අපේ මොලේ පාවිච්චි කරන්න ඕනේ. මොලේ පාවිච්චි කරලා දැනගන්න ඕනේ මම මේ කටයුතු ටික මගේ අතින් වෙන්න ඕනේ. මේක පහරහරලා මම හරියන්නේ නැහැ. මේ කටයුතු කරා නම් ඔන්න මගේ පහන මහන දේවියත් මේ සම්පූර්ණ වේවි. මා තුලින් අනිත් අයත් යහපතක් ලබාවි. අපේ සමූහයක් එක්ක යන ගමනක් නේ තියෙන්නේ. තනියෙන් කරන එකක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. ඉතන දැන් ඉස්සරනවානේ වුණත් මේ තනියෙන් යන එකක් නෙමෙයි. ලොකු සාන්නාංශයවත් මමවත් මේ තනියෙන් ඇදගෙන යන යාමක් නෙමෙයි තියෙන්නේ. මේ සමූහයක් විතින් ඇදගෙන යාමක් මෙතන කරන්නේ. ඔක්කොමලා එක එක අංශ වලින් කන්ට්‍රිබියුට් කරනවා. ඔක්කොමලා එක එක අංශ වලින් මේකට දායක වීමක් කරනවා. එහෙනම් මේක සාර්ථක වෙයි. කවුරු හරි මේ තමන්ගේ කොටස කෙරේ නැත්නම් එතන කොහේ හරි බාධාවක් හිටිනවා. කොහේ හරි හිස්තනක් හිටිනවා. ඉතින් ඒක තමන් තේරුම් ගන්න ඕනේ. මගේ අතින් මේ දවස්වල ආරණ්‍යට වේවා, මේ ආයතනයකට වේවා මෙන්න තියෙන මෙන්න මේ යුතුයකම් කොටස. එහෙනම් ඉතින් මම මේ කොටස ඉෂ්ට කරන්න ඕනේ. එහෙනම් ඉතින් තමන්ටත් සතුටුයි. තමන් මේ වැඩ කොටස ඉෂ්ට කරා. ඒ නිසා අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා යේසුස්වසේ ඒ තමන්ගේ වෙච්ච අපිටම තමන් කරපු දේ භුක්ති විඳිනවා. ඉතින් එතකොට තමන්ටත් ඉතින් අහිංසක සතුටක් භුක්ති විඳ ගන්නත් පුළුවන්. ඉතින් ඔහොම යනවනම් අන්න තමන්ට තමන් ගැන දැනෙනවා. ඊට පස්සේ එනවා මාත්තඤ්ඤු. මාත්‍රේ දැන ගැනීම නේද? මාත්‍රාව. ඉතින් මාත්තඤ්ඤු කියලා විශේෂයෙන්ම කතා කරන ඔය භෝජනේ මාත්තඤ්ඤු නේද? භෝජන මත්තඤ්ඤු කියලා කියනවා. අපි දැන් ආහාර ගන්න ගියාම කොච්චර අපි ගන්නවද, කොයිතරම් නම් උදේට ආහාර ගන්න ඕනද, කොයිතරම් නම් දවල්ට ආහාර ගන්න ඕනද, ඒවත් ඉතින් බලන්න ඕනේ. සමහර ලාවට ඉතින් දැන් අපි හවස නම් භාවනාවක් කරන්නේ, අපි උදේ දානේ පොඩ්ඩක් අරගෙන දවල්ට දානේ ගොඩක් ගත්තොත් හවස වැඩේ අවුල් වෙනවා නේද? මොකද හුඟාක් දානේ ගත්තේ දවල්ට, ඉතින් බඩ හොඳටම පිරුණා, පරයන්කට ගිය ගමන් නිඳ යනවා. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම මේ ඒක අමාරුයි. තමන් බලන්න ඕනේ තමන්ගේ භාවනා හොඳට වැඩෙන්නේ සවස් කාලේ නම්. සවස් කාලේ ටිකක් කය තියෙන්න ඕනේ නිකන් සැහැල්ලු ගතියකින්. උදේ කාලේ කමක් නැහැ නම් උදේ ටිකක් වැඩිපුර ගත්තා. දවල්ට ටිකක් සාමාන්‍ය පරිද්දෙන් ගත්තා. මොකද හවස් වරුව තමන්ට කොහොම හරි මේ භාවනාවට යොදා ගන්න ඕනේ. වගේ අපි බලන්න ඕනේ මේ ආහාර ගන්නකොට ප්‍රමාණය මොකද්ද? මට ගැළපෙන ප්‍රමාණය මොකද්ද? ඊළඟට දැන් පොඩ්ඩක් අරගෙන හරියන්නේ නැහැ. මොකද අනිත් දවසේ උදේ වෙනකන් ඉන්නත් ඕනේ. රැට මුකුත් ඇත්තෙත් නැහැ නේද? ඒ වගේ අර මාත්‍රාව තේරුම් ගන්නවා කියනත් ලේසි වැඩක් නෙමෙයි. ඇතැම් වෙලාවට ඕක වැඩි වෙනවා. ඇතැම් වෙලාවට අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඉතින් පාරයන්කයක් කරගන්න බෑ, සක්මනක් කරගන්න බෑ, එඟට පණ නැහැ. ඒ වගේ ප්‍රශ්න හිටිනවා. ඒතර මේ මාත්‍රාව නිවැරදිව තේරුම් ගන්නවා කියනත් ලොකු විෂයක්. අපි හිතනවා මේක හරි පහසුයි කියලා. නමුත් ලේසි නැහැ. ආහාර නියම ප්‍රමාණය දැනගෙන වළඳීම. එහෙමත් නැත්නම් ආහාරයේ අපිට විවිධ සංකටක තියෙනවා. අද ඔන්න එක එක ಜಾති තියෙනවා. ඉතින් මේ ಜಾති වලත් මට පත්‍ය ආහාර, අපත්‍ය ආහාර, මගේ මාකල් ලෙඩක් දුකක් තියෙනවා නම් ඒකට පත්‍ය අපත්‍ය දේවල් ඒවත් තියෙනවා. ඔක්කොම බලන්න ලොකු නුවණක් මේ ඉතින් කතා කරන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ පෙන්නන 15 චරණ ගුණයන් වල එකක් තමයි මේ භෝජනේ මත්තඤ්ඤුතා කියලා කියන්නේ. ඒතර තියෙනවා මේක සුළුපටු දැනුමක් නෙමෙයි. සුළුපටු ඥානයක් නෙමෙයි මේ කතා කරන්නේ. අපි මේ කන බොන දේක ප්‍රමාණය දැනගෙන ඒකේ පත්‍ය අපත්‍ය භාවය දැනගෙන ඒක වළඳනවා කියන එකත් ලොකු දැනුමක්. මත්තඤ්ඤු. ඉතින් මත්තඤ්ඤු එක තව ඉතින් ඕනනම් අපිට විස්තර කරන්න පුළුවන්. විස්තර කළා මේ වෙන වෙන පැතිවල තියෙන මාත්‍රඤ්ඤතාවය. නේද? අපි ඉතින් දැන් සාකච්ඡාවක් කරන්න ගියා. මේකෙත් ඉතින් සීමාවක් තියෙනවනේ. දැන් පැය ගණන් ඉතින් කියවනවා කියවනවා ඒතකොට තේපා වෙනවනේ. ඒකෙත් මාත්‍රාව දැනගන්න ඕනේ ඉතින්. ඒ වගේ තමයි ඉතින්. හොඳයි. ඊටඟට එනවා මොකද? කාලඤ්ඤු. කාලය දැනගැනීම. අපි ප්‍රශ්නයක් අහන්න කාලය දැන ගැනීමක්, කමටහනක් ගන්න කාලය දැන ගැනීමක්, වතප්පිලියතක් කරන්න ඒ සුදුසු කාලය දැන ගැනීමක්. ඉතින් වගේ අර කාලය දැන ගැනීම. දැන් ඇතැම් විට හිතන දැන් ඔන්න අපි කාගේ හරි වැරද්දක් දැක්කා. ඉතින් වැරද්ද කතා කරන්න ඕන අවස්ථාව මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. මම මේ හිතන්න උදාහරණයක් වශයෙන් මොකක් හරි වැරද්දක් අහුණා. ඉතින් ඒක ගිහිල්ලා දානශාලාව විසඳන්න යනවා. ඒකත් ඉතින් ගැලපෙන්නේ නැහැ නේද? යාට එක්ක පෞද්ගලිකව කතා කරලා ඒකට අනත් එයාකට අදාළ වෙච්ච අනිත් කෙනාටත් අඬ ගහලා ඒක පිළිවෙලකට ඒක කළ යුතු ක්‍රමයක් තියෙනවා. මේ කාලය දැනගන්න ඕන. එතන මෙන්න මේ කාලඤ්ඤෝ කියන එකත් වැදගත්. අපි මේ කාලය දැන ගැනීම කියන එක නිවැරදි කාලයේදී කටයුත්ත කරනවා කියන එක ඒකත් ඉතින් වැදගත් වෙනවා. පරිසඤ්ඤෝ. පිරිස දැන ගැනීම. දැන් ඔකේ අට පිරිසක් ගැන කතා කරනවා. මං හිතන්නේ ඔය දැන් ඒ කාලේ ඉඳලා තියෙනවානේ ශාක්‍ය, ශාක්‍ය බ්‍රාහ්මණ එහෙම කියලා එක එක පිරිස් ජාති නේද? එහෙම එහෙම එකක් තියෙනව නේද? අට අට පිරිස ගැන තියෙනවා. එතකොට අට පිරිස ගැන මතකද කවුද කියන්නේ? මට
අටවැදෑරුම් පිරිස කියලා කියන්නේ. ඈ අටවැදෑරුම් පිරිස දන්නේ වෙයි කියලා මේ
කියන්නේ. ඒක අටවැදෑරුම් පිරිස කවුද කියන්නේ මට හරියට මතක නැහැ. මම හිතන්නේ අර ඒ කාලේ තිබිච්ච විවිධාකාර ගිහි පැවිදි බාහමන ශාක්‍ය කගේ අන්නේ පැති වලින් තමයි අටවැදෑරුම් පිරිසක් කියලා දැනගන්නේ. කියලා අර අපි එක එක පරිශදවල කටයුතු කරද්දී පොඩ්ඩක් ඉතින් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕනේ නේද? දැන් අද කාලේ වුණත් දැන් හිතන්න අපි ස්කෝල් එක ගිහිල්ලා වැඩසටහනක් කරනවා. ඒතකොට මේ පිරිසට ගැළපෙන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. එතන හැසිරෙන්න ඕනේ. ඒගොල්ලන්ට ගැළපෙන විදිහට අපි බණක් කියන්න ඕනේ. ඒගොල්ලන්ට ගැළපෙන විදිහට භාවනාවක් කියලා දෙන්න ඕනේ. මේ පිරිස දැනගත්තා. ඊට පස්සේ නේද ගුරුවරු ටිකකට අපිට මොකක් හරි කියන්න තියෙනවා. ඒ ගුරු ඒගොල්ලන්ගේ මොන මට්ටමද තියෙන්නේ නේද? ඒගොල්ලන් ඇසුරු කළ යුත්තේ වෙනත් ආකාරයකින්. ඒතකොට මේ පිරිස ඇසුරු කරද්දී එහෙම ඇසුරු කරන්න ඕනේ. යමක් කමක් කියද්දී මේ විදිහට ඇසුරු කටයුතු කරන්න. හිතන්න ඊට වඩා හොඳට භාවනාවක් කරපු තව පිරිසක් එනවා. ඒගොල්ලන්ට ඒ විදිහට කටයුතු කරන්න. හිතන්න ඊළඟට භික්ෂුන් වහන්සේලා පිරිසක් හම්බ වෙනවා. ඒගොල්ලන්ට අපිට මොනා හරි කියන්න සිද්ධ වෙනවා. ඒත් ඒ පිරිසට ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ඔක්කොටම එකම හැන්දෙන් බෙදලත් බෑ. එක එක ජාතියේ කට්ටින් ඉන්නේ නේද? ඒතකොට අපි මේ පිරිස දැනගෙන කටයුතු කරනවා කියන එක තේකෙත් ඒකත් නුවණක් ඉතින්. ඒතකොට අපි මේ පිරිස් අතහැරලා හරියන්නේත් නෑ. දැන් හිතන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා නෑ මට නම් ඒක එකක්වත් කරන්න බෑ. මට මේ කට්ටින විතරයි කරන්න පුළුවන්. එහෙමත් නෙමෙයි නේද? අපිට ඔන්න මොකක් හරි ඉතාම දුප්පත් මිනිසෙක් එක්ක එයා එක්කත් මොකක් හරි දෙයක්ින් කරන්න පුළුවන් නම් උසස් කියලා කියා ගන්නා, බලසම්පන්නයි කියලා කියා ගන්නා, බලවත් කියන කියා ගන්නා කෙනෙකුට යමක් කියන්න පුළුවන් නම් අන්න මේ මුළු ක්ෂේත්‍රෙම මෙයාට කවර කරන්න පුළුවන්. ලොකු දෙයක් ඒක ඉතින්. මොකද භික්ෂුවක් කියන්නේ කාටවත් පොදු කෙනෙක්නේ නේද? අපි කාටවත් මේ බැඳිලා නැහනේ. අහවලාගෙන් විතරයි මන් දාන්නේ ගන්න කියලා එකක් නැහනේ නේද? පින්ඩපාතේ ඕන කෙනෙකුට බෙදන්න පුළුවන්. එහෙනම් අපි හරිය මැද්ද ඉන්න ඕනේ. කාටවත් අමුතු ෆේවර එකක් අවශ්‍යත් නැහැ. අරයට විතරයි මම වැඩියෙන් අවධානයක් යොමු කරන්නේ. ඒගොල්ලන්ට විතරයි මම සලකන්නේ. එහෙම එකක් අවශ්‍යත් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ඕන්නම් ඉතාම දුප්පත් හිඟන මිනිස්සුන්ටත් වචනයකින් හරි කතා කරන්න. පොඩි හරි උදව්වක් කරන්න. ඒ මිනිස්සයාත් ඇවිල්ලා මොකක්ද කරන්න ඕනේ කියලා හොත් එයාටත් මොන හරි අනුග්‍රහයක් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් හිතන්න බොහොම රාජකීය ලීලාවෙන් කවුරු හරි එනවනම් එයාටත් ඉතින් ඒ කටයුත්ත කරන්න ඒකත් පුළුවන්කම තියෙනවා. එයාටත් අපි නිකන් එළවලා හරියක් වැඩක් එළවලා දාලා හරියන්නේ නැහැ. මේ මිනිස්සයාත් එන්නේ ශ්‍රද්ධාවක ඉන්නේ. ඒකත් බලන්න ඕනේ. ඒ නිසා අපිට මේ සියලු පිරිස්හි බොහොම මධ්‍යස්තව කොහෙවත් එක ගැටෙන්නේවත් නැතුව කොහක්වත් එක ඇලෙන්නේවත් නැතුව බොහොම මධ්‍යස්තව භික්ෂුවක් කියන්නේ තනිකර මේ මධ්‍යස්ත ප්‍රතිපදාව. විවිධාකාර පිරිස් එනවා, විවිධාකාර ජාතියේ කට්ටිය එනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්න. අපිට පුළුවන් ද අනවශ්‍ය ඇඟෑලුම්කම් ඇති කරගන්නෙත් නැතුව, වෛරක්කාරයෝ හදාගන්නෙත් නැතුව මැද්දේ ඉන්න නේද? ලොකු දක්ෂතාවයක් නේක කියන්නේ. ඉතින් අද හුඟක් වෙලාට වෙලා තියෙන ඉතින් කට්ටිය එක්කෝ ඕනට අනවශ්‍ය ඇඟෑලුම්කම් පවත්වන්න ගිහිලා එතන පටලෝගෙන ඒ වැඩි ඉතින් විවිධ කතන්දර අහන්න සිද්ධ වෙනවා. තව කවුරු හරිට ඔන්න බැනුම් බැනලා දාලා සම්පූර්ණ දෝෂාරෝපණය කළා. ඊට පස්සේ මේ මිනිස්සයා අනිත් පැත්තට බනිනවා. ඒ නිසා ඒව මොකක්වත් අපි ගාව ගන්න නැතුව පටලෝ ගන්න නැතුව මේ නිකන් මැද්දකින් හරි පරිස්සමෙන් යන්න පුළුවන් නම් ඒ තරමට ආරක්ෂා සහිතයි. තම භික්ෂුව කියන්නේ හරියට නිකන් අර ලොකු සාන්නස කියනවා වගේ මේ විදුරු මේ කාමරේක ඉන්න කෙනෙක්. හැමෝම බලාගෙන තමයි ඉන්නේ. හැමෝම බලාගෙන ඉන්නේ. දෙවියොත් බලන් ඉන්නවා, බ්‍රහ්මියොත් බලන් ඉන්නවා, වටේ ඉන්න බූමාටු දෙවියොත් බලන් ඉන්නවා, ගිහියොත් බලන් ඉන්නවා, පැවිද්දොත් බලන් ඉන්න ඔක්කොම බලන් ඉන්නේ. කිසි සම්පූර්ණ විවෘත චරිතයක්. කිසි දෙයක් හංගල දෙයක් නැහැ. No secrets. එච්චරයි. ඒ නිසා හරි අමුතු මේ ජීවිතයක් අපිට ගත කරන්න තියෙන්නේ. ඉතින් හරි විවෘත චරිතයක්, විවෘත ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්. එතකොට ආයෙ සැඟවිලිනු මොකක්වත් නැහැ නේ. හරිම විවෘතයිනේ නේද? ඕන් ලාවක තමන්ගේ විවෘත භාවය. ආයෙ සංගවන්න කියලා දෙයක් නැහැ. එහෙනම් ඉතින් අපිට ආයෙ ඕකේ මේ බොරුවට ළඟපාන්න දෙයක්වත් නැහැ. ඉතින් එතකොට අර ඕන පිරිසක් එක්ක ඉන්න පුළුවන් ගතිය තියෙනවා. තමන්ව විවෘතයි, තමන්ට අප්‍රෝචබල් ඕන කෙනෙක්ට. ඊට පස්සේ එනවා පුග්ගලඤ්ඤු. පුග්ගලඤ්ඤු ඉතින් මේකටම වගේ අදාළ තමයි මට නම් හිතෙන්නේ. පරිසඤ්ඤු පුග්ගලඤ්ඤු පුජ්ජලින් තේරුම් ගැනීම, පුජ්ජලින් තේරුම් ගැනීම කියන එක, ඒ කියන්නේ පුජ්ජලින් සම්බන්ධයෙන් තියෙන අවබෝධයද පරිසඤ්ඤුයකට සෑහෙන ආසන්නයි. ලොකු පිරිසක් සම්බන්ධයෙන් ඇතිවන යම්සි යථාබෝධයත් තත්වාබෝධයක්, එහෙම නැත්නම් මේ තනි පුජ්ජලියෙක් සම්බන්ධයෙන් මෙයාගේ හැකියාවන් මෙන්න මෙහෙමයි, මෙයාට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ කටයුතු ටිකක්, මෙයාගේ හැකියාවන් මෙන්න මේ පැත්තෙන් තියෙන, යාට මෙන්න මේ වගේ කටයුත්තක් දෙන්න පුළුවන් කියලා ඒ පුඤ්ජලීන් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ හැකියාව නොහැකියාව තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ දහපත සලසන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක ලොකු නුවණක්. ඒතර මේ තනිකර නුවණක් ගැන කතා කරන්නේ ධම්මඤ්ඤු අත්ථඤ්ඤු අත්ථඤ්ඤු මත්ඤ්ඤු කාලඤ්ඤු පරිසඤ්ඤු පුග්ගලඤ්ඤු. දැන් බලන්න තින් සෑහෙන ගැඹුරක් මේකේ තියෙනවානේ නේද? අපි ධර්මයේ සම්බන්ධයෙන් සෑහෙන පුළුල් දැනුමක්. ඒ ධර්මයේ සම්බන්ධයෙන් පුළුල් දැනුම පමණක් නෙමෙයි ඒකේ අර්ථයේ සම්බන්ධයෙන් නිවැරදි දැනුමක්. අත්ඤ්ඤු කියලා තමන් පිළිබඳ යථාබෝධය. තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ ඇත්ත තත්ත්වයේ පිළිබඳ යථාබෝධයක්. එහෙනම් මත්ඤ්ඤු කියලා මාත්‍රාව පිළිබඳ නිවැරදි අවබෝධයක්. කාලඤ්ඤු කියලා නිවැරදි කාලය පිළිබඳව අවබෝධයක්. පරිසඤ්ඤු කියලා ඉන්න විවිධ පිරිස් සම්බන්ධයෙන් අවබෝධයක්. පුග්ගලඤ්ඤු කියලා එක එක ඉන්ඩිවිජුවල්ස්ලා තනි තනියෙන් ඉන්න මේ එක එක එක්කෙනා එක්කෙනා ගානේ මෙන්න මෙයානම් මෙන්න මෙහෙමයි මෙයානම් මෙන්න මෙහෙමයි කියලා ඒ ඒ එක්කෙනා ගැන තියෙන අවබෝධයක්. මේ අමුතු පැත්තක් ඇතර මමත් මේ මෙහෙම විස්තරයක් ඇතර මේ මේ තේරුම් ගත්තමයි තේහත් ලස්සනයි. ඉතින් මේව දේවල් බොහොම විස්තර විදිහට මෙහෙම ගැඹුරකින් පෙන්ලා දුන්නාමනේ අපිට නම් මෙහෙම දෙයක් තියෙනවද මමත් මේ ගැන තල ටිකක් තියාසලකලිමත් වෙන්න ඕනේද කියලා අපිට හිතෙන්නවත් නේද? තේහට වටිනවා. ඉතින් මේ වගේ ධර්ම කාරණා අපිට සාකච්ඡා කරන්න ලැබිච්ච එකත් ඉතින් මං හිතනවා අපි දැන් සෑහෙන ලවක් කතා කරපු හින්දා කාට හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හරි මේකට තව එකතු කරන්න යමක් කාරණයක් තියෙනවා නම් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් වෙන්න කියලා ආරාධනා කරනවා. ඔය පැත්තේ කවුරුත් ඉන්නවද මේ නිරංජා නේද අද
හොස්ට් ස්වාමිනාස?
ආ ඔව්
කුමාර ඉන්නේ ස්වාමිනාස.
ආ ඔව්
ස්වාමිනාස මෙහෙන් ප්‍රශ්න නැහැ නමුත් වාර්තා හතරක් ඉදිරිපත් වෙලා තියෙනවා සහ එක මූලධර්ම ප්‍රශ්නයක් එක්ක.
ආ අපි ඊළඟ ප්‍රශ්නයක් එනකන් ඔය ටික කියවමු එහෙනම්.
එහෙමයි ස්වාමිනාස. පළවෙනිට මම කියනවා ස්වාමිනාස මේ මූලධර්මයේ වශයෙන් අහලා තියෙන උපදි කියන්නේ මොනවදයි පහදා දෙන්න.
ආ ඒක හොඳයි. උපාදි නම් නෙමෙයි හැබැයි. උපාදියත් උපදියක් වෙන්න පුළුවන් හැබැයි. ඒ උපදී වර්ග කීපයක් පෙන්නනවා. ඒක අට කතාවේ වර්ග කීපයක් පෙන්නනවා. ඒ කියන්නේ කිලේශ උපදි කියලා අපිට විවිධ කෙලෙස් පහළ වෙනවා. ඒකත් උපදි වශයෙන් පෙන්නනවා. ඊළඟට සංඛාර මේ මොකද්ද ස්කන්ධ උපදි කියලා දැන් මේ හැම ස්කන්ධයක්ම උපදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න අපිට රූපස්කන්ධයට අපි ඇලිලා ඉන්නවා නම් දැන් දැන් මේ ශරීරය හරි ලස්සනයි මේක හරි හැඩි දැඩි නැත්තම් හරි ලස්සනයි සුරූපී. ඉතින් එතකොට මේක උපදියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ උපදි කියන එකේ සාමාන්‍ය අර්ථය ගන්න වෙන්නේ දැන් මම කෙනෙක් හදා ගන්න පුජ්‍යල භාවයක් තනා ගන්න සත්වයෙක් මමෙක් හදා ගන්න අපි යමක් මුල් කර ගන්නවාද යමකට ඇලෙනවාද ඒක මගේ කියා ගන්නවාද ඒ සියල්ල උපදි කියලා ගන්න පුළුවන්. එතකොට මේ නිවන කියන එක උපදි පටිනිස්සග්ගයක් කියලා කියනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ සියලු උපදීන් අතහැර දැමීම. එතකොට අපි මේ උපදීන් වලට හේතු වෙලා උපදීන් වලට වාංගු වෙලා තමයි අපි කෙනෙක් හදාගෙන ඉන්නේ. මම තනාගෙන ඉන්නේ. මෙතන දැන් ඔන්න අපිට ලස්සන හැඩවත් හැඩයක් තියෙන රූපයක් තියෙනවා. ශරීරයක් තියෙනවා. තියා ඔන්න රූප සුන්දරී තරගෙන් ගිහිල්ලා යා රූප සුන්දරී වෙනවා. දැන් ඉතින් යා යන්නේ පොඩ්ඩක් උඩින්නේ නේද? අඩි ගානක් උඩින් යන්නේ. මොකද ඉතින් රූප සුන්දරීනේ. එතකොට මේ කය තමයි යාගේ උපදීය. කයෙන් තමයි යා වැංජෙන්නේ. කයෙන් තමයි අනිත් අය ඉදිරියේ කැපී පෙනෙන්නේ. තර කය මූලික කරගෙන රූපය මූලික කරගෙන යාට සෑහෙන්නේ. එතකොට කෙනෙක් තනත්තෙක් පුජ්‍යලයක් විශේෂ පුජ්‍යලයක් අනිත් අය අතර සුවිශේෂී පුජ්‍යලයෙන් බවට යාට හැදෙන්න හැකියාවක් ඇවිල්ලා තියෙනවා. තවත් එක්කෙනෙක් හිතන්න යාට දක්ෂකමක් තියෙනවා. යාට අපි හිතමු යාට ඉගෙන ගන්න දක්ෂයි. මේ ඉගෙන ගන්න දක්ෂකම නිසා ඔන්න පන්තියේ පළවෙනියා වෙනවා නැත්නම් විභාගයෙන් මුලටම සමත් වෙනවා විශ්වවිද්‍යාලයේ ක්ලාස් එකක් හම්බ වෙනවා. ඉතින් මොනම නැහරි ওই විදිහට මේ දක්ෂකම මුල් ගලා ඉගෙන ගැනීමේ දක්ෂතාව මුල් වෙලා යාට කෙනෙක් හැදෙනවා පුඤ්ජලයක් හැදෙනවා ඔළුව ටිකක් ඉදිමෙනවා. ඉතින් ඒක වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකත් ඔක්කොම උපදි තමයි. ඒතකොට අපේ මේ තියෙන විවිධාකාර දක්ෂතා අපිට උපදි වෙන්න පුළුවන්. ඉතින් ඒකම තමයි මං කියන උපාදියත් උපදියක් තමයි. ඒතකොට උපාදියක් හම්බුනහම නේද? එතනදුත් අනිත් අය මම උපාදි ධාරියෙක් වෙනවනේ. ඊට පස්සේ එතනත් උපදියක් තමයි. ඊළඟට තවත් ඉතින් කියන්න පුළුවන් කිලේස උපදි. ඉතින් අපිට ඔන්න කේන්තියක් ගිහිලා තියෙනවා. දැන් කේන්ති ගිය වෙලාවේ අර මමත්තේ හොඳට නිය ඉස්මතු වෙනවා. මම තමයි හරි එයා වැරදි. මම කියන දේ එයා අහන්න ඕනේ. මම තමයි නිවැරදි. ඉතින් අර මම කියන එක නැගී සිටීමක්. හොඳට නිකන් අර ආත්ම දෘෂ්ටිය වර්ධනයක් ආත්ම දෘෂ්ටිය එලාදි මතුවීමක් සිද්ධ වෙනවා. ඒතර මේ උපදීන් හරහා ඔන්න ආත්ම දෘෂ්ටිය ඉස්මතු වීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ලස්සන්ට කියනවා මේ උපදි පටිනිස්සග්ගේ තමයි අපිට කරන්න තියෙන. ඔය ගැන විස්තරයක් එනවා මේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී. ඔක්කොම නම් විස්තර නෙමෙයි, මේ යම් විස්තරයක් එනවා නිකන් මේ මෙහෙම එනවා විස්තරයක්. උපදි නිදානා පබවන්ති දුක්ඛා ඒකේචි ලෝකස්මින් අනේක රූපා යෝවේ අවිද්‍යා උපදින් කරෝති පුනප්පුනං දුක්ඛං උපේති මන්දු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපදි නිදානා පබවන්ති දුක්ඛා. මේ උපදීන් නිදාන කරගෙන, උපදීන් හේතු කරගෙන තමයි මේ සියලුම ආකාරයේ දුක් හටගන්නේ. ඒකේච ලෝකස්මින් අනේක රූප, මේ ලෝකයේ තියෙන අනේකාකාර වූ විවිධාකාර දුක් හටගන්න මෙන්න මේ උපදීන් මුල. නමුත් අපිට හිතෙන්නේ ඔගේ අනිත් පැත්තනේ නේද? අනිවාර්යෙන් මම අරයව එකතු කරගන්න ඕනේ, අනිවාර්යෙන් මම ලූපේ රස්න කරගන්න ඕනේ, අනිවාර්යෙන් මේ දැනුම ඇති කරගන්න ඕනේ. ඒතර මේ හැම එකක්ම අපි අර කෙනෙක් තනා ගන්න පුජ්‍යල භාවයක් හදා ගන්න, ඒක වර්ධනය කරගන්න, අනිත් අය ඉදිරියේ කැපිපෙන්න අපි මේ හැම එකක්ම පාවිච්චි කරනවා. මේක මට ඕනේ, මේක මගේ කියන්නේ උපදීන් ලං කර ගැනීමත් තමයි අපි කරන්නේ. හැබැයි ඉතින් බුදුහාඳුනේ මේ උපදීන් නිසා තමයි පබවන්ති දුක්ඛා දුකක් හටගන්නේ. හැබැයි ඉතින් ඒක දන්නේ නැතුව යෝ වේ අවිද්‍යා උපදීන් කරෝති. ඉතින් මේ දුක් පුනක් පුනන් දුක්ඛං උපේති මන්දු. ඉතින් මේ මෝඩ මිනිස්සයා මේ தත්ත්වය දන්නේ නැතිව මේ උපදීන් නිසා තමයි දුක ඇති වෙන්නේ කියලා දන්නේ නැතුව යා මොකද කරන්නේ? පුනක් පුනන් දුක්ඛං උපේති මන්දු. මෙයා දුකටපත් වෙනවා. මොකද යෝ වේ අවිද්වා උපදීන් කරෝති. මේ ගැන දන්නේ නැතිව යා තව තව උපදී රැස් කරනවා. තව තව උපදීන් තමා කර ගන්නවා. ඒ නිසා තමන් කළ යුත්තේ මොකද්ද? නිවැරදි දේ මොකද්ද කියලා ඊළඟට පැහැදිලි කරනවා. తస్మా පජානං උපදීන් න කෛරා. දුක්ඛස්ස ජාති පබවානු පස්සි. තියා තේරුම් ගත්තරම් මෙන්නේ උපදි නිසා තමයි මේ මට දුක ඇති වෙන්නේ. තියා තේරුම් අරගෙන නෝන පාවිච්චි කළා. తస్మా පජානං උපදීන් න කෛරා. උපදී රැස් කරගන්න නැතුව ඉන්නවා, නැත්තම් තියෙන දේ මගේ කියා ගන්න නැතුව ඉන්නවා. එතන උපදී මුල් කරගෙන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් තනන්න නැතුව ඉන්නවා. ඉතින් ඔහොම උත්තරයක් දෙන්න පුළුවන්.
එහෙමයි සමනංස, ඒකට මම අතුරු ප්‍රශ්නයක් අහනවා සමනංස. අර ලෞකික සම්මාදිට්ඨියදිත් ඔය වචනේ පාවිච්චි කරනවා නේද සමනංස? උපදිවේ පක්කා කියලා මට මුල් පදේ තේරෙන්න මතක නැහැ.
උපදි ඔව් එහෙම එකක් එනවා. ඔව් ඒක පෙන්නනවා ලෞකික සම්මාදිට්ඨියේදී අරියා ලෝකෝත්තර ඒ ඇවිල්ලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය කියනවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ඔව් සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. දැන් එතන කියන්නේ උපදි සම්පත්තියක් ලැබෙනවා කියලා. දැන් හිතන්න, දැන් ඕකේ තියෙන අනිත් පැත්ත තමයි. දැන් හිතන්න අපි කුසලයක් මාක් හරි කරාම ඒ කුසලයේ ප්‍රතිඵලයක් වශයෙන් කුසල විපාක ලැබෙනවානේ. හිතන්න අපි දැන් පරණ ගිය ආත්මෙදී මාක් හරි හොඳ කුසල ධර්මයක් කරලා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න අද මේ වෙනකොට අපිට ලොකු ධනස්කන්ධයක් හිමි වුණා. එහෙමත් නැත්නම් හොඳ ශරීරය බොහොම පැහැපත් කෙනෙක් බවට පත් වුණා. මොකද අතීතයේදී අපි මොනා හරි ඊට අදාළ කුසල ධර්ම ටිකක් කරා, පින් ටිකක් කරා. ඉතින් එතකොට මේ භවයේදී ඒකේ උපදි විපාක ලැබුණා. ඒක හොඳයි, නරක නැහැ. නමුත් අපිට ප්‍රශ්නේ වෙන්නේ මේ උපදි ටික මගේ කියා ගන්න ගියාට පස්සේ පැටලෙන්නේ. ඉතින් දැන් අපිට මේ භවයේදී ලොකු වත්කමක් ලැබුණා, ගිය භවයේදී අපි හොඳට දන් දීපු නිසා. එහෙම කියමුකෝ. අපි ඉපදුනේ හොඳ පොහොසත් කමක් තියෙන තැනක, අම්මට තාත්තට හොඳට සල්ලි දෙනවා. ඉතින් අපිටත් ලොකු වත්කමක් හිමි වුණා. උපතින්ම සෑහෙන වත් පොහොසත්කම අපිට හිමි වුණා. ඉතින් මේක සෑහෙන දුරට ඉතින් පෙර භවයක කරපු පිනක් වෙන්න පුළුවන්. හැබැයි මේක අල්ලගෙන දැන් මම හදාගත්තොත් නේද, අනිත් අය ඉදිරියේ මම නිකන් කැපී පේන්න හරි, අනිත් අය මැඩ පවත්වන්න හරි, මගේ මේ තියෙන වත් පොහසත්කම බලවත්කම මම පාවිච්චි කරන්න ගියොත් අන්න එතන තමයි ඉතින් මම මේක විනාශයක් බවට පත් කරගන්නේ. එතකොට උපදීන් සඳහා නැත්තම් උපදි සම්පත්තිය සඳහා හේතු වෙනවා සාමාන්‍ය කුසල කර්ම. කර්මයේ කර්මඵලය අදාහගෙන අපි නිවැරදි දෙයක් කරා නම් ඒකේ උපදි සම්පත්තිය ලැබෙවි. හරි කුමාර මහත්තයා.
නැන්ස ඊළඟට මම ප්‍රාර්ථනා ඉදිරිපත් කරන්න පරයන්කය. පළමුව හිඳගෙන ශරීරයට හිත යෙදුවෙමි. හිස හා දෙයත් දෙපා මනසින් නිරීක්ෂණය කළෙමි. අනතුරුව හුස්ම රැල්ල නිරීක්ෂණය කරන විට වම් නාස් කුඩුවෙන් හුස්ම ගන්නා බව වැටහුණි. නාසය ඇතුල් පෘෂ්ඨය හුලං වදින බව දැනිනි. ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල ක්ෂය වී නැති වී ගියේය. අනතුරුව නාභියේ උස් පහත් වීම නිරීක්ෂණය විය. එයද ගෙවී ගියේ ශරීරයට හිත යොමු කළ විට හිසේ වේදනාව ප්‍රකට විය. එය දිහා බලා සිටින විට වේදනාව ඉතා වැඩි විය. ඒ දිගටම බලා සිටියා. එවිට හිසේ වේදනාව අඩු වැඩිවීම වලට ලක් විය. වේදනාව විවිධ ආකාරයට පැතිරිනි. ඇතැම් අවස්ථාවල ඇනයක් ගසන්නා වැනි වේදනාවක් ඇතිවිය. මුලදී වේදනාව තිබුණු තැන්වල නැතිවී වෙන තැනක දැනෙන්නට විය. එපමණයි ස්වාමීන් වහන්සේ.
හොඳ හොඳයි ඔහොම දිගට කරගෙන යන්න නිකන් අර කයට හිත ආපු බව තමයි පේන්න තියෙන. තව ඉතින් ඕක තව තව නිරීක්ෂණය වෙන්න ඕනේ. තව ඔවා සියුම්ම නිරීක්ෂණය කරන් බලන්න. දැන් මුලදී අපිට තේරෙන නිකන් වේදනාවක් පහල වුණා එක විනාඩි 10ක් විතර තිබිලා ඉවර වුණේ. එහෙම නම් ඉතින් අපිට ආකල්පයක් අවබෝධයක් වශයෙන් ඇති වෙන්නේ. නමුත් ඉතින් ඕක තව තව ගැඹුරට යන්න ඕනේ. මේක විස්තර වශයෙන් පේන්න තව දිගට කරගෙන යන්න.
එහෙමයි සයන්ස්. ඊළඟ වார்த்தාව ගරු ස්වාමීන් වහන්ස, සක්මන සාමාන්‍යයෙන් පුරුදු විදිහට ඇවිදින්න පටන් ගනි. කකුල හතර පස් සැරයක් තබන විටදී හබල් ගානවා මෙන් පෙනේ. සිතුවිලි වලට පිටයයි. ඒත් බොහෝ ටික වේලාවකට පමණයි. නැවත සක්මනේය. අවට රූප ශබ්ද හා ශබ්ද ඇත. මොහොතකට සිත පිටයයි. නැවත සක්මනේය. පරයන්කය මූලික කමඨහන හුස්ම රැල්ලයි. ටිකෙන් ටික ඇතුළට යනවා රහයි ශබ්දය ඇසෙනවා. පසු කර යනවා. ඇතුළතදීත් ඇහෙනවා. බාධාවක් නැහැ. පතුලේ යම්තම් තියෙන හුස්ම රැල්ලක් දැනෙනවා. පරයන්ක පරිසරය පුරවා සහනදායක සුඛ වේදනාවක් දැනේ. ලොකු විරාමයක් ඇතුව සිතුවිලි එනවා. ආව ගමන්ම නැතුව යනවා. පරයන්කේ ඇතුළේ කාන්දමකට ඇදලා ඉන්නවා වගේ විඳීමක් තියෙනවා. එතන ඉඳගෙන එළියේ තියෙන හුස්ම රැල්ල බැලුවොත් පේනවා. කරදරයක් නැහැ. පරයන්කේ පරිසරය අවට සිතුවිලි ගොඩක් පොරකනවා වගේ. බලාගෙන ඉන්නවා පමණයි. සිතුවිලි කරදර කරන්නේ නැහැ. පරයන්ක පරිසරය ඇතුළේ දුක්ඛ වේදනාවක් මතුවී නැති වී ගියා. ටික වේලාවකින් නැවත මතුුණා. නැවත නැති වුණා. මේ දිගටම සිදු වුණා. එදිනෙදා කටයුතු සාමාන්‍ය ජීවිතයේ වැඩ කරගෙන යද්දී හිත ඕනෑතරම් පිටයයි. එතනට සිහිය යොමු කර බලන්න හදන විට සිත ආපසු ඇවිල්ලා ඉවරයි. මුල් කාලවලදීට වඩා කරන වැඩේ සිත රැඳී සිටින කාලය වැඩි. කමඨාන් ලැබේවා. තෙරුවන් සරණයි. එකමනයි ස්වාමීනි.
ඔව් පරයන්කෙන් නම් හුඟක් හොඳයි. පරයන්කෙදි සෑහෙන සමාධිය පැත්ත තමයි ටිකක් හැබැයි වැඩිපුර ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ එකඟතාවය පාවිච්චි කරලා ඕනනම් කයේ මතුවෙන දේවල් හිතන්න අපි කියන්නේ 13 ලක්ෂණ කියලා ඒවා මතුවෙනවා නම් ඒවා ටිකක් තව බලන්න. ඊළඟට වේදනාව මතුවෙනවා නම් ඒවත් බලන්න. පරයන්කේ හුඟක් හොඳයි. හැබැයි සක්මන් නම් ටිකක් අසාර්ථක බවක් තමයි පේන්න තියෙන්නේ. ඒක විස්තර එච්චරම්ම ලියවිලා නැහැ. ඒ තරම්ම සාර්ථක වෙච්ච නැති බව අපායේ පේන්නේ. සක්මනේදී ඕනනම් අපි කියමු මෙනෙහි කිරීමක් සහිතව යන්න. ඕනනම් තව ටිකක් මේකට එළඹීලා හිතන්න පාදයේ මුළු එසවීමම බලන්න, තැබීමම බලන්න, නැත්නම් එසවීම, ගෙන යාම, තැබීම තුනම බලන්න. පොඩ්ඩක් තව ටිකක් සමීපව පරයන් මේ සක්මන කරන්න. සක්මන මොකද මේ පරයන්කේදී දැන් හිතේ සමාධිමත් ගතිය වැඩිලා තියෙන නිසා සක්මනේදීත් ඒ හැදිච්ච කුසලතාවය පාවිච්චි කරන්න. පරයන්කේදී සමාධිය හැදෙනවා. ඒ හැදෙන සමාධිය කොහොමද මම සක්මනේදී ප්‍රයෝගී කරගන්නේ? මට මේ පාදයේ සම්පූර්ණ එසවීමම බලාගෙන ඉන්න බැරිද? අවධානයෙන් ඉන්න බැරිද? මේ සම්පූර්ණ එසවීම ක්‍රියාවම තුළ, ගෙනයාම් ක්‍රියාව තුළ සම්පූර්ණව අවධානයෙන් ඉන්න බැරිද? තැබීම් ක්‍රියාව තුළ පූර්ණ අවධානයකින් ඉන්න බැරිද කියලා පුළුවන් තරම් ඉදර උත්සාහවන්ත වෙන්න. මොකද අර හිතේ තියෙන සමාධිමත් ගතිය නිසා දැන් මෙනෙහි කිරීමකින් තොරව එහෙම සක්මන කරගන්න පුළුවන් වෙයි. සක්මන ටාටියක් උත්සාහවන්ත වෙන්න.
එමයි සන්නස. ඊළඟ අවසාන වார்த்தාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. මම දැන් මෙතන යනුවෙන් සිහිකර හුස්ම රැල්ලට හිත යොමු කළෙමි. හුස්ම රැල්ලත් කයත් සංසිඳී කම්පන ශක්ති වේගයෙන් ප්‍රකට විය. සැහැල්ලු නිවුණු ගතියක් දැනේ. යටින් සිතුවිලි වේගයෙන් මොනවදෝ යන බවක් නිරීක්ෂණය වුණත් ඒ වයින් බාධා නැත. මේ සමගම තව තව නිවුණු ගතියක් දැනේ. වේලාවත් මතකයත් අවමයි. නිින්ද ගිහින් නොවේ. ඉන්නවා කියා දැනේ. ටික වේලාවක් මෙසේ තිබියදී ඒ දැනුණු ගතියත් වෙනස් වන බවත් සිතුවිලි චිත්‍රපටයක් වාගේ යන බවත් දැනේ. එහෙත් සිතේ සැහැල්ලුවට කිසිම බාධාවක් නැත. නිරීක්ෂණයක් පමණි. හොඳ ප්‍රබෝධයක් සැහැල්ලුවක් තිබුණ අතර වරින් වර කයේ දුක වේදනාව පැමිණේ. හිරියව නැවත වෙනස් කිරීමටද සිදුවේ. නිදිමත සැහැල්ලු ගතියද වෙනස්වන ගෙවෙන බවත් දැනේ. එහෙත් නිවුණු නිදහස් ගතියේ වෙනසක් නැත. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කීප දිනකම මේ භාවනාවේ සැහැල්ලු නිදිමත ගතියට යනවා නම් හොඳයයි කියලා සිතුණා. එහෙත් සමහර දවසට ඒ ගතිය ඇතිව නැතිව යයි. සමහර දිනවලට නිදිමත වගේ දැනුණු සැහැල්ලුව නැතුව සිතුවිලි තිබ්බත් කියන්න බැරි ගෙවීමක් සැහැල්ලුවක් ඇත. නිදිමත ගතියට යනවා නම් හොඳ යයි කියලා සිතුනට එසේ නොවුන කියලා හිතේ කම්පනයක් නැත. මා මේ නිදිබරිත සැහැල්ලුවට බලාපොරොත්තු වන බවක් හැඟුණ නිසා මේ කමටහන ලියන්න සිතුණා. එහෙත් මේ බව භාවනාවේ නොලැබුණ කියා කිසිම විශේෂයක් නැත. භාවනාවේ නොසිටින බොහෝ වේලාවක හුස්ම රැල්ල බැලුවොත් සංසිඳී ඇත. ഘോഷාකාරී තත්වයක් එසේය. විතක කම්මැලි මේ හැමදේම එපාවන ගතිය ඇවිත් නැතිව යනවා. ඒත් ඒවා දරන්නට හැක. දෝෂයක් ඇතොත් පහදා දෙන මෙන් කෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ උපරිස්පතමි. දීර්ඝායු වේවා බොහෝ පිණ.
හොඳයි.
එපමණයි.
කළා තියෙන හොඳයි. දැන් ඕකෙදී ඕනනම් මේ තව ටිකක් يعني ඔය සැහැල්ලුව નિවරදිව අපිට අරගන්න පුළුවන් නිකන් පිළිවෙලකටම ඕකේ ගියා නම් හිතන්න දැන් අපි කයට පොඩි අවධානයක් යොමු කළා. ඒකේ මොනවා හරි ඒ කයේ දැනෙන දැනීම් ටිකක් බැලුවා. ඒක දැනෙන් ඒ ටික නිකන් සමනය වුණා. හුස්ම රැල්ල සංසිඳුණා. ඊට පස්සේ හිමීට හිත දිහා බැලුවා. බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලන්න. සිතුවිල්ලක් ආවා. ඒකත් ගියා. හැබැයි අපි අහුනේ නැහැ. ඉතින් මේ වෙනකොට හිතේ සතියක් සම්පජඤ්ඤයක් වැඩිලා තියෙනවානේ. දෙයක් දිහා සියුම්ම බැලීමේ හැකියාවක් වැඩිලා තියෙනවානේ. සතිය හොඳට වැඩිලා තියෙනවානේ. එතකොට ඔන්න දැන් හිත දිහා බලන්න පටන් ගත්තා. සිතුවිල්ලක් ආවා ගියා. තවත් එකක් ආවා ගියා. තවත් එකක් ආවා ගියා. දැන් ඔන්න අලුතෙන් එකක් ආවේ නැහැ. පොඩි ගැප් එකක් හම්බුණා. ඊළඟට ඔන්න අපි තුමු පොඩි කාලවට පස්සේ තවත් එකක් ආවා. දැන් ওই විදිහට දැන් සිතුවිලි අපි දැකීම හරහා එතරම් නුවණක් උපදීවි. හැබැයි එකකටවත් අපි අනුග්‍රහ නොකිරීම නිසා තව තව ඈතට යාවි. සිතුවිලි අතර පරතරයේ සමානට වැඩි වේවි. ඔන්නේ පරතරයේ තුල ඊළඟට ඉන්න පුළුවන්ද? පරතරයේ තුල අපිට කයටවත් හිත නොදා, හුස්ම රැල්ලකට හිත නොදා, වේදනාවකට හිත නොදා, හිතේ එන සංඥා වලට පැටලෙන්නේ නැතුව ඒකත් අතහැරලා සිතුවිල්ලක්වත් නැතුව ඉන්න පුළුවන්ද? ඔතන තියෙනවා ලොකු දක්ෂතාවයක්, ලොකු සමබරතාවයක් අපිට දිනු කරන්න. ඒක දිනු කරන්න උත්සාහන්ත වෙන්න. දැන් අර කලින් එක්කෙනාටත් මේ මොකක්ද අර රහියංගේ හඬ එහෙම ඇහුණා කිව්වා. ඉතින් ඒකෙන් සමාධියක් වගේ තියෙන්නේ. දැන් මෙතන නම් ඊට වඩා පොඩ්ඩක් එහාට ගිය ගතිය පේන්න තියෙනවා. මෙතනදී යම් පමණකට විපස්සනාවක් වෙඩලා තියෙනවා. ඉතින් මේකේ තව එහාට යආ ගන්න අපිට පුළුවන් කමක් ලැබෙනවා. දැන් ඔය ආනාපානං සංසිඳිලා තියෙන්නේ. හොඳයි. වේදනාවලුත් පොඩ්ඩක් ඕනනම් බලලා ඒ ටිකත් නිකන් සංසිඳෙන්න දෙන්න. ඊට පස්සේ හිත දිහත් බලන්න. හිතෙත් එන සිතුවිලි ටික සංසිඳුණා නම් ඊට පස්සේ නිකන් ඉන්න. පුළුවන් ද නිකන් ඉන්න. කිසිම දෙයක් ඇසුරු නොකර ඉන්න. කිසිම දෙයකට හිත ගාවන් නැතුව ඉන්න. කිසිම දෙයක් උපාදාන නොකර ඉන්න. සැක කරන්න නැතුව ඉන්න. හිත නින්දර වට ගන්න නැතුව ඉන්න. ඉතින් ඔය ටික ඔක්කොම ජය ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒ කියන්නේ උතෙන්දී හරි අමාරුයි ඉතින් මේ සමබරතාවය පවත්වනවා කියන එක. අපේ හිත පුරුදුලා තියෙන මොහොක හරි ගෑවි ගෑවි ඉන්න. මොකක් හරි මත පිහිටාගෙන ඉන්න. මොකක් හරි උපාදාන කරගෙන ඉන්න. වාකරි ඇසුරු කරගෙන ඉන්න තමයි අපේ හිත පුරුදුලා තියෙන්නේ. දැන් මේ අපි උත්සාහන්ත වෙන්නේ මොකක්වත් ඇසුරු නොකරන තත්වයක හිත පවත්වන්න. අනිශ්චිතව පවත්වන්න. ඉතින් ඒක උත්සාහ කරලා බලන්න බැරි වෙන එකක් නැහැ. හොඳයි.
ඉතින් අපි සමිනාංශ ඒ අතරේ chat එකේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිනවා ඉදිරිපත් කිරීමට අවසරයි. එකක් තමයි සමිනාංශ අවසරයි ගෞරවයෙන් සමිනාංශ යම් වචනයක අර්ථයක් ධර්මයක් නිරුක්තියක් පටිභානයක් ඇති බව අසා ඇත. යම් තාක් දුරට එය තේරුම් යන ආකාරයට කිවහොත් ඉර නැගීම සිදුවන දිශාවට හෝ පැත්තට නැගෙනහිර යන වචනය භාවිතා කරයි. එහිදී ඉර නැගීමේ ස්වභාවය යන ධර්ම ස්වභාවය අර්ථ හැඟෙන ආකාරයක් පෙන්නුම් කරයි. ඒ වගේම ධර්ම සාකච්ඡාවේදී විස්තර කළ පරිදි අනිච්ච හා අනිච්ච යන යම් සමාන ආකාරයේ උච්චාරණයක් හෝ ශබ්ද මූලයක් සහිත වූවද යම් සියුම් වෙනස්කම් පවතින ස්වභාවයක් පෙනේ. ඒ වගේම වෙනස් ආකාරයේ අර්ථ සහිත බව පැහැදිලි කරගන්නට යෙදිනි. එහිදී අනිච්ඡායන්නට ඉච්ඡතාව හෝ කැමැත්ත ඉටු නොවීමේ ස්වභාවය හැඟවීමට යොදාගන්නා බවයි එමගින් බලාපොරොත්තුව හෝ කැමැත්ත ඉටු නොවීම නිසා අනිච්ච හෝ අස්ථිර ස්වභාවය within bracket implement impermanent nature හංගවන බවයි අදහසක් ලෙස ඉදිරිපත් කරමි. එපමණයි සං.
මුල ටික නම් හරි. දෙවැනි ටිකේදී ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් නම් ඒ කියන්නේ එකපාට අනිච්ඡායකට එන්න අමාරුයි. මොකද අනිච්ඡා කියන එකේ තියෙන අර අකමැත්තනේ. يعني මේක දැන desire එකක් නැහැ. මේ ගැන ආසාවක් නැහැ. ඉතින් ආසාව නැති වෙන්නේ නිකන් කලකිරিলা කියන එකේ අර සාමාන්‍ය ලෝකෙ තියෙන කලකිරීමට වඩා මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ අවබෝධයෙන් නිසා ආපු කලකිරීමක්. නිබ්බිදාවක් විරාගයක් කරහා ආපු කලකිරීමක් මෙතනදී බලාපොරොත්තුව. ඒකෙදී මුලදී හම්බෙන අපිට අනිච්ච සාමාන්‍ය තාලු ඡායනු තියෙන මේ ත්‍රිලක්ෂණයේ න අනිච්ච ලක්ෂණය තමයි මුලදී හම්බෙන්නේ. තීරත් වඩා ඔය පඬිතු සාමින්නාංශ සාඩෝ පඬිතු සානාසේම කියන්නේ විපස්සනා ඥානවලට කලින් තමයි ඔය හම්බෙන්නේ ඔය ස්වභාව මේ සාමාන්‍ය ලක්ෂණ කියන එක. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ නිකන් යුනිවර්සල් කැරක්ටරිස්ටික්ස්. අනිච්ච දුක්ඛ අනාත්ත කියලා අපි කියන්නේ යුනිවර්සල් කැරක්ටරිස්ටික්ස්. මෙතන ත්‍රිලක්ෂණේ කියලා අපි කියනවා. ඒ ත්‍රිලක්ෂණයටත් කලින් හම්බ වෙනවා අන්න අර කියපු සංකත ලක්ෂණ තුන. උපාදෝ වයෝ තිතස්සාඤ්ඤ තත්ත කියන එක. ඔන්න ඒ ලක්ෂණ තුන ඊටත් කලින් හම්බ වෙනවා. එතකොට නිකන් මේකේ රටාවක් උන්වහන්සේලා පෙන්නනවා. මේ ත්‍රිපිටකයේ ඉතින් ඔහම පෙන්නලා නැහැ. නමුත් ගුරුවරු මෙහෙම රටාවක් පෙන්නවා. මුලදී සංකත ලක්ෂණ, සංකත ලක්ෂණ වලින් පස්සේ සාමාන්‍ය ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ වලින් පස්සේ විපස්සනා ඥාන. ඒ විපස්සනා ඥානවල වට්ටමකදී තමයි අනිච්චා කියන එක හම්බ වෙන්නේ. එතකොට මේ සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා. සියලුම සංස්කාරයන් සම්බන්ධයෙන් දැන් තියෙන අනිච්චාවක්. ඉච්ඡාවක් නෑ දැන්. කිසිම කැමැත්තක් නෑ. මේ කැමැත්තක් ඇති නොවෙන්නේ අවබෝධය හරහා. නිකන් ඉඳලා නෙමෙයි. භවනා කොඩලා ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය දැකලා ඒ අනිත්‍යත්වයෙන් පෙළෙන ආකාරය දැකලා තමයි අන්න මේකේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන්නේ. දැන් ඔය සූත්‍රවල දේශනාවල එනවා දැන් අනිච්ච සංඥා ඊට පස්සේ එන්නේ අනිච්චේ දුක්ඛ සංඥා. කියවලා බලන්න මේ ළඟදී කරා සූත්‍රයක් ဒုတိය චේතෝ විමුක්ති ඵල සූත්‍රය. ဒုတိය චේතෝ විමුක්ති ඵල සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතේ. පොඩ්ඩක් කියවලා බලන්න. ඒකේ ලක්ෂණ තුන විස්තර කරනවා නැත්නම් මේ සංඥා තුන විස්තර කරනවා. අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ත සංඥා. ඔය විදිහට විස්තර කරන්න. ඒතර මේ අනිත්‍යත්වය හරහා ගොඩනැගිච්ච දුක්ඛ සංඥාවක්. අනිත්‍ය තමයි මුලින් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ දේවල් වල අනිත්‍ය ලක්ෂණය තමයි මුලට යෝගාචරයට ප්‍රකට වෙන මේ ලක්ෂණයේ තියෙන්නේ. ඒ ලක්ෂණය ප්‍රකට වුණාට පස්සේ තමයි යාට මෙතන දුකක් නෙ තියෙන්නේ. මේ පුදුමාකාර පිළීමක් නෙ මෙතන තියෙන්නේ. ඇයි මේක මම ප්‍රාර්ථනා කරන්නේ? ප්‍රාර්ථනා කරတာ වැඩක් තියනවාද කියලා අන්න දැන් එපාවීමක්, අවබෝධයක් හරහා ආපු එපාවීමක්. එතකොට තමයි ඉච්ඡාව නැති වෙන්නේ, ආසාව නැති වෙන්නේ, අනිච්ඡා සංඥාවකට එන්නේ. ඉතින් එහෙම තමයි ඉතින් මේ දහම අනුව නම් තේරුම් ගන්න තියෙන්නේ.
මසනන්ස අවසානයේ පොඩි ප්‍රශ්නයක් තියෙන අවසරයි ස්වාමින් වහන්ස. ග්‍රහයන්ගේ බලපෑම ඇති විට ඒවා සතිමත් වීමෙන් වරහනතුලේ සක්මනහා පර්යංකයේ මගින් වැළැක්විය හැකියයි සිතේ. ඒත් එය වෙන කෙනෙක්ට තහවුරු වනසේ කීමට නොහැකි නිසා ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.
මාත්මේ බලන්නේ ග්‍රහය කොයි වෙලාවේ කරකේද කියලා තමයි. ග්‍රහය හොඳ නෑ මේ දවස්වල. වහිනවා මේ දවස්. අපිට මේ ඇස්සත් ගොඩනැගිලි ටික ඉවර කරන්න දෙයක් නෑ වස්ස නිසා. ග්‍රහය පොඩ්ඩක් අපිටත් හදලා දෙන්න කියලා ඉතින් ආරාධනා කරනවා. බලමු සතියෙන් ඉඳලා පොඩ්ඩක් මේක වෙනස් වෙයිද කියලා. ඔය ඇච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි බුදුරජාන් වහන්සේ කියන්නේ. වැඩ ටික කරනවා නම් එතන තමයි ග්‍රහය පාත් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ තරු මොනවා කරන්නද අපි මේ ගාන්ට කටයුතු ටික ධෛර්යයෙන් වීරයෙන් කටයුතු කරනවා නම් ග්‍රහය ටික උදව් කරයි. ඔය ඇච්චර සැලකිලිමත් වෙන්න එපා. ඊට වඩා ප්‍රබලයි අපි තුල ගොඩනගා ගන්නා ශක්තිය. අපේ තියෙන වීරය, අපේ තියෙන උත්සාහය, අපේ තියෙන නුවණ ඔය ග්‍රහයින්ට වඩා ශක්තිමත්. හොඳයි. ඉතින් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා. මොකද 15 වැඩසටහනක් තියෙන නිසා. එහෙනම් ඉතින් මම උත්තරානන්ද සායනහන්සේටම ආරාධනා කරනවා මේ පුණ්‍ය ආනුමෝදනා පවත්වන්න කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද නිසරණවනේ සෙනසුරාදා දවසේ දීඝනිකායේ පාඨක වර්ගයේ සංගීති සූත්‍රයේ මූලික කරගෙන ධර්ම දේශනාව ගෞරවනීය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. මට හිතෙනවා ස්වාමීන් වහන්සේ අද මේ සත්ත සත්පුරුෂ ධම්මා කියන ඒ කාරණා හතම නිකන් ඉෂ්ට වුණා වගේ කියලා. නෑ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ අද දැන් ධම්මඤ්ඤුච කියන එක අපි දැන් පෙළේ ධර්මය ගත්තා. අත්ඤ්ඤුච ස්වාමීන් වහන්සේ අර්ථය පහදලා දුන්නා. ඊට පස්සේ අත්ඤ්ඤුච ඇති ගානට වෙලාවට නතර කරා. කාලය උදේ කාලය හොඳයි. ඉතින් පිරිස ගිහි පිරිසත් යෝගාවචර පිරිසත් සංඝයාත් ඔක්කොම එකතු වෙලා ඒ වගේම අර පුග්ගලඤ්ඤුච කියනකොට එක එක ප්‍රශ්න වලට ඒ විදිහට උත්තර දීලා මට නම් හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මේක හරියටම හරි කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඉතින් ස්වාමීන් වහන්සේ දේශනා වචයෙන් සිද්ධ කරගත්තා වූ ඒ සීලූම පුණ්‍ය ධර්ම වුණොත් අනිත්‍ය යෝගාව පිරිසත් සුතමය වශයෙන් රැස් කරගන්නට යෙදුණා වූ ඒ සීලූම පුණ්‍ය ධර්මොත් ලෝකයා හා අනුමෝදන් කරගන්නට යෙදුමු ගාථා කියන්නේ. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤසම්